තෙරුවන් සරණයි. අභිධර්මය නොවන අභිධර්මය පිටුවංක 40 සිට පිටුවංක 40 පරමානුවාද යන මාතෘකාව යටතේ තමයි අද මෙම දේශනය පටන් ගන්න. එතන මුලින් පටන් ගන්න යටතේදී පරමාර්ථ ලෙස ගැනෙන චිත්ත චෛතසික රූපාදිය අතිසූක්ෂම බවත් සාමාන්‍ය මනසට අරමුණු නොවන බවටත් පසු කාලීන මතයක් බිහිවී තිබෙන බව සඳහන් කරන ලදී. පරමාර්ථ අරමුණු වනේ විශිෂ්ට ඥානයකට හෝ ගැඹුරු සමාධියකටයි සමහරු සිතති. මේ කාරණේ ගොඩක් දැන් ඔය මෑත කාලීන අභිධර්ම ඒ විකෘතියක් වශයෙන් පවතින දෙයක්. මොකද මේ චිත්තක්ෂණයක් එමනේ එකෙන් 17 පංගුවක් කායු කාලය තමයි රූපයකට තියෙන්නේ කියලා. ඒ වගේම මේ චිත්තක්ෂණයක ආයු කාලය සමායට තප්පරයකින් කෝටියම් පංගුවක් වගේ ගණනක් වෙන්නේ නැති කියලා කල්පනා කරගෙන මේවා බොහොම සියුම් දේවල්, ගැඹුරු සමාධියකින් දැනගත යුතු, දැකගත යුතු දේවල් කියලා සමහර අය හිතනවා. සමහර අය අදහස් කරනවා මේවා බුදුරජාණන් වහන්සේට විතරක් පේරුණ දේවල් කියලා. සමහර අය හිතනවා මේවා විදර්ශනා යෝගිය විසින් කවදා හරි දැකිය යුතුයි කියලා. ඉතින් මේවා පිළිබඳ නිශ්චිත මත නැහැ. ඊළඟට මේ නිසා අභිධර්මයේ හැදෑරීම ඉලක්කයක් නැති උදු දැනුම ගොඩ ගහ ගන්නක් පමණක් වී තිබේ. දැන් මේ ධර්මතා අපිට අරමුණු වෙන්නේ නැත්නම් භාවනා කරද්දී සාමාන්‍ය විදර්ශනා මනසකට අරමුණු වෙන්නේ නැත්නම් මේ පොත්වල තියෙන කාරණා ඉගෙනීමෙන් ඇති පළක් වෙන්නේ නැහැ. මොකද පොත්වල තියෙන කාරණා ඒ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර කර තමන් තුළින් දකිමින් තමයි භාවනාවේ ගැඹුරට යා යුතු වෙන්නේ. එතකොට කොතනකදී හරි ඒ පොතක තියෙන කාරණයක් අපේ ජීවිතයට සම්බන්ධ විය යුතුයි. එහෙම නැත්නම් සම්පූර්ණ සංකල්ප ගොඩක් මත පදනම් වෙලා කරන ඉගෙන ගැනීමක්, තර්ක කිරීමක් බවට ඒකපත් වෙනවා. අවසානයේ තියෙන පරමාර්ථ අමුතුවෙන් දැකිය යුතුයි කීමද සාවද්දේ උත්සාහ නොකල දැනෙන බැවිනි. ඔවේක ස්ථිර වෙනවා 41 පිටුවේ චක්කු විඥාන, සෝත විඥාන ආදී ඥාන සංප්‍රප්න නොවන විපාක සිද්ධ වර්ණ රූප සද්දාදී සැබෑ ධර්මෝස්සේ හටගනිති. එතකොට මේකින් කියන්නේ ඒකයි දැන් ඒවට අරමුණු වෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස ඒ පංච විඥාන වලට අරමුණු වෙන්නේ ඒවා චක්කු සෝත ගාන ජීව කාය කියන. ඉතින් ඒවයේ ඒ ඥානයක් කියලා දෙයක් ඒ චෛතසිකය කියලා දෙන්නේ නැහැ. නමුත් ඒ පර රූප කියන ධර්මතාවම තමයි ඒවට අරමුණ හැටියට දක්වලා තියෙනවා. එතකොට ඒක ඉමේ මේ මං හිතන්නේ මේ සයිස් එක ගැන හිතලා වෙන්නේ නැති පස්සේ කාලේ අභිධර්ම පොත්වල මේ පරමාර්ථ අපිට අරමුණු වෙන්නේ නැහැ කියලා ඒ කාරණයකට ගියේ. ඒක දක්වලා තියෙන විශිෂ්ට ඥානයකට හෝ ගැඹුරු සමාධියකට සිතා ගැනීම මග වර්ධවන බව වටහා ගත යුතුයි. කියන්නේ විදර්ශනා මාර්ගේ පටලවනවා කියන එක. මොකද මේ දැන් බුදුරජාණන් වහන්සේ රූප අර්ථ දැක්කුවේ විශේෂයෙන්ම මේ රූප සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් නිසා. සාමාන්‍යයෙන් රූපාකාර සතර මහා භූත ඒවා උපාදාය රූප කියලා රූප අර්ථ දැක්වීම සිදු කරලා තියෙනවා අපි ධර්මයේ තුල. එතකොට උපාදාය රූප කිව්වහම ඇස, කන, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය වගේ රූපාකාර. ඉතින් මේවා අර්ථ දැක්වේ බුදුරජාණන් වහන්සේ මේ රූපමය ආකාර ගැන අපේ අවධානය යොමු කළා. ඒ බෑ අනිත්‍යතාවය අපට පෙන්ලා දෙන්න මූලික කාරණයක් හැටියට මේවා හේතුන් අනුව සකස් වෙනවා කියලා කියන්නේ. ඒතර බුදුරන් වහන්සේ යම් රූපයක් අර්ථ දක්වනකොට බුදුරන් වහන්සේ ඇහැගෙන කතා කරන වෙලාවක සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ, කන ගැන කතා කරන වෙලාවක, පටිවි කියලා යමක් ගැන කතා කරන වෙලාවක ඒක මිනිස්සුන්ට දැනට දැනෙන ආකාරය. ඒක නොදැනෙන දෙයක් නම් කිසිම ආකාරයකින්වත් ඒක දැනට නොදැනෙන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ ඒ මිනිස්සු භාවිතා කරන වචන වලින් ඒ රූපාකාර ගැන මිනිස්සුන්ට කීමේ තේරුමක් නැති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා කළ යුතු වෙනවා. ඒ වගේම හැම වෙලාවකම මම මේ කන ඇස කියලා අදහස් කරන්නේ මෙන්න මේ ඔබලා හිතන එක නෙමෙයි, මීට එහාට ගිය ගැඹුරු මෙන්න මෙහෙම තියෙන මෙතන තියෙන මෙන්න මේ පොඩිම අංශුමය තත්වයක් කියලා විග්‍රහ කරලා දෙන්න. ඉතින් මිනිසුන් වචන පාවිච්චි කරන වචන වලින්ම බුදුරජාන් වහන්සේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දේශනා කළා නම් ඒ එතනදී අපිට ගම් වෙන්නේ මේ මිනිසුන් කියන මිනිසුන්ට දැනෙන ඇසම තමයි. හැබැයි මිනිසුන්ට නිත්‍ය වශයෙන් හිතෙන්න පුළුවන්. අන්න එතනදී තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ උඹලාට නිත්‍ය වශයෙන් දැනෙන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. ඉතින් අර මේ රූපාකාර දැක්කුවේ ඒ වගේ සරල අදහසකින් රූප බෙදලා අපිට මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරගන්න ගොනු කරලා දෙන්න ආකාර වශයෙන්. ඉතින් සාමාන්‍යයෙන් අද අපි ධර්මයේ හදාරන කට්ටිය හදාරන රූප හදාරලා ඒ රූප පරිච්ඡේද හදාරලා ඉවරුනහම මෑත කාලෙ පොත්වලින් අවසානයේ වූ ජීවිතයේ ඔහුට එළඹ සිටින රූපාකාර ඔහුට දැනෙන රූපාකාර බොහොමයක් ඒ තුළ අන්තර්ගත වෙන්නේ ඒව ඔහුගේ ජීවන අත්දැකීම් එක්ක සම්බන්ධයක් නැති ශාස්ත්‍රීය වශයෙන් රූපාකාර ඉගෙනීමක් බවට පත් වෙනවා. එතකොට ඒක ජීවිතය ගැන කලකිරෙන්න අනිත්‍යතාවය ගැන යමක් ඉස්මතු කරගන්න ඒ තුළින් බැරි වෙනවා. උදාහරණයක් කිව්වොත් දැන් අපි කාය කර්මඤ්ඤතා කියලා රූපාකාරයක් ගැන ඉගෙන ගන්නවා අපි ධර්මයේ. එතකොට මේ ඒක නිකන් ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගත්ත කෙනෙකුට ඒක එතනින් එච්චරයි. නමුත් දැන් අපි දිනදා අපි ක්‍රියාංග හොලවනකොට ක්‍රියාත්මක වෙනකොට අසනීපයක් තියෙන වෙලාවක හෝ නැති වෙලාවක අපි අපේ ශරීරයේ තියෙන ස්වභාවය බැලුවොත් අපේ කය කර්මන්නේ බවක් තියෙනවා. අසනීපයක් තියෙන වෙලාවට කයේ ඒ කර්මන්නේ බව නැහැ. එතකොට සමහරවල්ලාට කයේ සැහැල්ලු බවක් තියෙනවා, සමහරවල්ලාට කයේ සැහැල්ලු ගතියක් නැහැ, කය හරි බරයි. ඉතින් මේ වගේ මේ ජීවිතයේ අත්දකින රූපාකාර අර මෑත කාලේ නබිධර්මයේ ඔස්සේ මේ ජීවිතයේ අත්දැකීම් වලින් තොර වෙලා අරමුණු නොවන අමුතු දේවල් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක ඉගෙන ගැනීම තේරුමක් නැහැ. එතකොට බොහෝ රූපාකාර දැන් අපි ගත්තොත් මිනිහෙක් ගේ සමහර තියෙන මාංශපේශීන් වල ක්‍රියාකාරීත්වය වයසට යනකොට මේ දුර්වල වෙනවා. වැසිකිළියාමේ උපකාර වන මාංශපේශීන් තියෙනවා. කැහැලා සෙම ඉවත් කරන්න උගුරේ වැඩ කරන මාංශපේශීන් තියෙනවා. වයසට ගිය පුද්ගලයෙකුට සමහර විට ඇතුලේ හිර වෙන සෙම ටික එළියට දාගන්න බැහැ. ඉතින් මේ රූපයන්ගේ අඩපණ වීම වෙනස් වීම ජීවිතයට බොහොම සම්බන්ධයි. ජීවිතය ගැන කලකිරෙන දැස ආහාර දිරවීම කියලා දෙයක් තියෙනවා. මේකත් රූපේ සම්බන්ධ දෙයක්. ඉතින් ඊට පස්සේ ඇඟේ මේ හයිය ගතිය ශක්තිය බලය කියලා තියෙනවා. ඉතින් අපි මේ වගේ මේ සරල රූපාකාර රූපේ ස්වභාවය කයේ ස්වභාවය තියෙනවා. අභිධර්මයේ රූප 28 කියලා ඉගෙන ගත්තට සිතට එන්නේ නැහැ. සිත වැටෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ නැති. ඇත්තට මේවා ත්‍රිපිටක අභිධර්මයේ හරියට දන්න කෙනෙක්ට මේවා සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රීය වශයෙන් මේවා ඉගෙන ගන්න කෙනෙක් තේරුමක් නැතුව මේවා ජීවිතයට සම්බන්ධ නොකර ඉගෙන ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් කියලා අපිට වැටහෙනවා. ඉතින් මේක කියලා දෙන්න තමයි ඊට පස්සේ 41 වෙනි පිටුවේ මේ පဋාණපාලි කියන මාතෘකාවේ යටතේ ඒකේ කොටසක් මේ දක්වලා තියෙන්නේ. අනියතෝ ධම්මෝ නියතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ රූප ජීවිතින්ද්‍රියම් මාතුගාතික කම්මස්ස පීතුගාතික කම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා අනිත ධර්මයක් නියත ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. රූප ජීවිතින්ද්‍රිය මව මෙරීමේ කර්මයට පියා මෙරීමේ කර්මයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ආරම්මන ප්‍රත්‍ය කියලා මේ අභිධර්මයේ සඳහන් වෙන්නේ ඒ සූවිසි කියන්නේ 24ක් වෙච්ච ප්‍රත්‍යයන් ගැන අභිධර්මයේ කතා වෙනවා. ගැනියම් ධර්මයක් වෙනත් ධර්මයකට උපකාර වන ආකාර වෙනත් ධර්මයේ හට ගැනීමට පැවැත්මට උපකාර වන ආකාර 24 ආකාරයක් බුදුරන් වහන්සේ දක්වලා තියෙනවා. එක් එක් ධර්මයට මේ 24 ආකාරයකින් සමහර ආකාර කීපයක් ඒ ධර්මයට උපකාර වෙනවා. ඉතින් ඒ අතරින් මේ චිත්ත චෛතසිකයන්ගේ පැවැත්මට කියන්නේ විඥානය හා එයහා බැඳුණු අනිකුත් ඒ චෛතසිකයන් එක්ක හටගන්නකොට ඒ හටගන්නා ඕනෑම මානසික ධර්මයකට ඒ හටගන්නට උපකාර වෙන ප්‍රත්‍යවිශේෂයක් තමයි ආරම්මණ ප්‍රත්‍ය කියලා කියන්නේ. අරමුණක් නැතුව දැනගන්නා දෙයක් නැතුව ඒ සිත ඉලක්ක කරන දෙයක් නැතුව සිතක් හෝ චෛතසිකයක් හට නොගන්න නිසා. එතකොට මේ පාලියේ මෙතන දක්වන්නේ මේ විශේෂ අවස්ථාවක කියන්නේ මේ ආනන්තරී පාප කර්මයක් කරන වෙලාවක ඒ අදාළ ඒ අකුසල සිතට මොන වගේ අරමුණක්ද ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඉතින් මේක ආනන්තරී පාප කර්මයක් නෙමෙයි, සාමාන්‍ය මේ මිනිස්සෙක් ප්‍රාණඝාත කර්මයක් කළා මේකම තමයි. ඒතකොට මෙතන එන්නේ රූප ජීවිතේන්ද්‍රිය කියන එක තමයි ඔහුට ආරම්මන ප්‍රත්‍ය වශයෙන් සිතට එළඹ සිටින්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් මිනිහෙක් වෙන සතෙක්ව මරණකොට ඒ සතා මරණවා කියලා අපි අදහස් කරන්නේ ඔහුගේ ඒ ජීවය, ශරීරයේ ජීවත් වීමේ හැකියාව පණ කියන එක නසන්න හිතනවා කියන එක. මිනිහෙක්ට ගහනකොට අපි සමහර විටාට වෙන එක වෙලාවක අදහස් කරන්න පුළුවන් මිනිහෙක්ට වේදනාවක් ඇති වේවා කියලා ඉලක්ක කරගෙන මේ ගැසීම තුළ. සමහර කෙනෙක් තද වෛරයෙන් හිතන්න පුළුවන් වේදනා මට්ටමින් එහාට ගිහිල්ලා මොහු මේ ලෝකෙ තුළ ජීවත් වීම සුදුසු නැහැ, මොහුගේ ජීවයම නැති වෙන්න ඕනි, මොහු මරුණා නම් හොඳයි කියලා හිතනකොට ඔහුට අරමුණු වෙන්නේ රූප ජීවිතේන්ද්‍රිය කියන එක තමයි මේ පාලි පට්ඨාන පාඨයෙන් පේන්නේ. එතකොට ඒක තමයි මේ ඊට පස්සේ ඡේදයෙන් විස්තර කරන්නේ අපායට හෝ නිවනට ඒකාන්තයෙන්ම පමුණුවන ධර්ම නියත ධර්මයි. ඔය නියත අනියත කියලා ධර්ම කොටස් දෙකකට බෙදලා සාකච්ඡා කරන තැනක් තියෙනවා පට්ඨාය නියත. ඒක නියත ධර්ම කියලා කියන්නේ යම් ධර්මයක් සිද්ධ වුණාට පස්සේ ඒක නිසා ඇතිවන නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා නම් නියත ස්වභාවයක්. දැන් ආනන්තරී කර්මයක් කළොත් ඒකේ විපාකේ නියතයි, ඊළඟ භවයේ විපාක දෙනවා කියන එක නියතයි. ඒ වගේම සෝතාපන්න වුණොත් ඔහු අපාය යන්නේ නැහැ කියන එක නියතයි, අනිවාර්යයෙන්ම සුගතියක උපදිනවා කියන එක නියතයි. එතකොට ඒ වගේ සෝතාපන්න සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, ඒ වගේ ධර්ම වලට කියනවා. ඒ වගේ මානන්තරී පාප කර්ම පැත්තෙන් මේ බුදුන්ගේ ලේසැලවීම, සංඝ බෙද කිරීම වගේ පැත්තෙන් ඒ පාප කර්ම පැත්තෙන් එන ඒ වගේ ධර්මත් එකතු කරලා කියනවා ඒවා නියත ධර්ම කියලා. අනියත කියන්නේ එසේ නොවන ධර්ම. දැන් මෙතන අනියත ධම්මෝ නියතස්ස ධම්මස්ස, අනියත ධර්මයක් නීත ධර්මයකට මේ ආරම්මණය වීම වශයෙන් උපකාර වන අවස්ථාවකට උදාහරණයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒකේ රූප ජීවිතේන්ද්‍රය කියන එක එතකොට අනීත ධර්මයක් හැටියට දක්වලා තියෙනවා. ඒක අර මාතුගාතික මව මැරීමේ කර්මය, පියා මැරීමේ කර්මය වෙන ඒ නීත ධර්මයට ආරම්මණ වශයෙන් උපකාර වෙනවා කියන එක තමයි මෙයින් දක්වන්නේ. එතකොට ඒ එතන පේනවා මේ මව මරද්දි පියා මරද්දි යම් පුද්ගලයෙක් එහෙම නැත්නම් මෙතන නොකියුවත් සාමාන්‍යයෙන් ප්‍රාණඝාතයක් කරද්දී ඇත්තටම වෙන සතෙක්ගේ ජීවිතයෙන් තොර කරන්න හිතද්දී ඔහුට ඒ අරමුණු වෙනවා කිලක්ක වෙන්නේ හිතට ඒ සතාගේ පණ, එහෙම නැත්නම් රූප ජීවිත ඉන්ද්‍රිය ආවිෂ කියන එක තමයි. එතකොට ඒ දැන් මෙතනදී මම කියන්න අදහස් කළේ මේ රූප ජීවිත ඉන්ද්‍රිය දැන් අභිධර්මයේ ඒ සඳහන් වුණේ ධර්ම සංගණි ප්‍රකරණයේ සඳහන් වුණ එක්තරා රූපයක්, උපාදාය රූපයක්. ඉතින් මේක අද මෑත කාලීන අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට මහා සූක්ෂම දෙයක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් මේ මෙතන කියන්නේ මේ මව මරද්දි පියා මරද්දි ඒ වගේ අඩුම මානසික මට්ටමක ඉන්න පුද්ගලයාට වුණත් සිතේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ රූප ජීවිත ඉන්ද්‍රියයි. කියන්නේ මේ කියන පරමාර්ථ කියලා මේ මෑත කාලී වචනින් කිව්වත් එහෙම නැත්නම් ඒ කියන අනන්‍ය වූ ධර්මතාවය තමයි අරමුණ වෙන්නේ. එතකොට මේ අභිධර්මයේ දෙන වචන මේ සරලව අපේ ජීවිතයට මේ සම්බන්ධ වෙන තැන් අපි තේරුම් ගන්න ඕනේ, නැත්නම් ඒක තේරුමක් නැති අධ්‍යාපනයක් බවට පත් වෙනවා. ඉතින් මේ රූප ජීවිතේන්ද්‍රය ඒ කියන්නේ අරමුණු වෙනවා, අරමුණු වීමේ ප්‍රශ්නයක්, නොදැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන රූපාකාර, මේ අනන්‍ය වූ ආකාර, මේවා පිළිබඳ අපේ සමහර වෙලාවට වැරදි සංඥා තියෙනවා. මේවා නිත්‍යයි කියලා, මේ ආවිෂ කියන එක නිත්‍යයි, එහෙම නැත්නම් සැපයි, ආවිෂ කියන එක හොඳ දෙයක්, ආත්මයි කියලා. අන්න ඒ වගේ ඒවා තමයි අපි නැති කරගත්තේ. අපිට සමහර විට පුතග්ජනයට නැත්තේ. එහෙම නැතු ඒව නොදැනෙනවා නෙමෙයි. ඉතින් ඒක තමයි මේ 41 වෙනි පිටුවේ සරලව පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒකමයි අවසාන වශයෙන් කියන්නේ අවසාන වාක්‍ය දෙකේ විද්‍යාත්මක උපකරණ තුළින් හෝ ගැඹුරු සමාධියකින් සමහර සිවුම් රූපාකාර දැකිය හැකි බව සත්‍යයකි. රෝගාබාධ සූපත් කර ගැනීමට විනා විශේෂ විදර්ශනාර්ථයක් එහි නැත. 42 වෙනි පිටුව උද නාම රූප අතර සහසම්බන්ධය වටහා ගැනීම වඩා වැදගත්. මේ ධර්මතා නොපෙනෙනවා නෙමෙයි මේ මම විශේෂයෙන් අදහස් කළේ. අපිට දැනෙන දකින අපිට අත්විඳින ධර්ම තුලම ඒවාම සම්මර්ෂණය කරලා අපිට විදර්ශනාවේ ගැඹුරකට යන්න පුළුවන් කියන එක. ඒකයි මේ නාම රූප නැති නාම රූපයක් හොයන්න අවශ්‍ය නැහැ. තියෙන නාම රූපම දැනට දැනෙන ඒවා මේ හොඳට සම්මර්ෂණය කර කර සමහර නොදැනෙන, ඒ කියන්නේ වැඩි සිත අවධානය යොමු නොවන මානසික රූපාකාර තියෙනවා. ඒවත් තවත් හොඳට ඒවා මේ සාමාන්‍යයෙන් අවධානය යොමු කරන ධර්මය තුළින් අපිට හොයාගන්න පුළුවන්. ඒවා සම්මර්ෂණය තුළින් තවත් විදර්ශනාවේ ගැඹුරට යන්න පුළුවන්. මහා අමුතු බලගත් සමාධියක් අවශ්‍ය වෙනකන් අපි මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම පමා කළ යුතු නැහැ කියන එක. ඉතින් මේ අරමුණු වීම සහ මොනවද එහෙනම් අපිට එදිනෙදා ඇතිවන ජීවිතයේ අරමුණු වෙන්නේ, අරමුණු නොවෙන්නේ මොනවද කියන එක ගැන වඩාත් දැක්ම ගොළු කරලා දෙන්න තමයි ඊළඟට ඒ දෙවනි ඡේදයේ ඉඳලා ඒ 42 වෙනි පිටියේ දක්වලා තියෙන්නේ. මේ සඳහා අභිධර්ම පිටකයේ අවසාන කොටසේ නම් පဋාණයි ආරම්මන ප්‍රත්‍යසම්බන්ධයෙන් මොන විස්තරිතා වැඩගත්තේ. කුසල ත්‍රිකයට අදාළව ආරම්මන ප්‍රතිභාගයේ කොටසක් පහත දක්වා ඇත. ඡේදාංක චට්ඨ සංගායනා සංස්කරණී යති පරිදි ග්‍රන්ථයේ දිගුවන බැවිනුත් සමහර කාරණා තේරුම් ගැනීමට පූර්ව දැනුම පාඨකයාට අවශ්‍ය බැවිනුත් ඒ ඡේදවල සමහර කොටස් ඉවත් කිරීමට සිදු වේ. කුසල ත්‍රිකය කියලා කියන්නේ මේ අභිධර්මයේ මේ කුසල ධර්මයන්ගේ හට ගැනීම සම්බන්ධයෙන් දැන් අභිධර්මයේ බෙදනවා. එක එක පဋාණ ප්‍රකරණයේ ධර්ම කාණ්ඩ වශයෙන් අරගෙන විග්‍රහයක් යන තැනක් තියෙනවා. එක එක කාණ්ඩයක් තමයි කුසල ධර්ම, අකුසල ධර්ම, අභ්‍යකට ධර්ම කියලා ධර්ම තුනක් එකිනෙකා අතර සම්බන්ධතා දක්වන තැනක් තියෙනවා. දැන් මේ වගේම අර පෙර සඳහන් කරන්න යදුනේ සමහර සම්බන්ධතා දක්වනවා නියත අනියත වශයෙන් ධර්ම අරගෙන. ඒතකොට සමහරලාට එහෙම ඒවා මාත්‍තිකා කොටස සඳහන් වෙනවා. ඒ වගේ මේ සාගච්ඡාවට බඳුන්වන විශේෂ කුලක වශයෙන් ගන්න ධර්ම කාණ්ඩ තියෙනවා. කුසල ත්‍රිකය කියලා ඒකෙන් කියන්නේ එක කොටස මේ ලෝකේ තියෙන ධර්ම තුනකට බෙදලා කුසල අකුසල අභ්‍යකට වශයෙන්. එතකොට අන්න ඒකේ එන කොටසක් තමයි මේ 42 වෙනි පිටේ ආරම්භන ප්‍රත්‍ය නමින් අංක 404 ඉඳලා මේ බුද්ධ ජයන්ති චට්ඨ සංගායන බුද්ධ ජයන්ති නෙමෙයි චට්ඨ සංගායන ඒ පරිගණක මුදුකාංගේ එන අංකනේ හැටියට මේ දක්වලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක තියෙන්නේ අංක 404 කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්භන පච්චයන පච්චය දානන්දත්ත සීලං සමාදේතු උපෝසත කම්මං කත්තා තම් පච්ච වෙත්තති. සිංහලට ගියොත් කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙත් දානයක්දී සීලයක් සමාදන්නේ උපෝසත කර්මයක් කොට එය නුවණින් සලකා බලයි. මං කිව්වා අර කුසල කුසල අභ්‍යකට අතර අන්තර් සම්බන්ධය දක්වන කොටසක් ආරම්මන වශයෙන් අන්තර් සම්බන්ධය දක්වන කොටසක් මෙතන සාකච්ඡා ඔබට බඳුන් කරලා තියෙන්නේ. එතකොට මේ කුසල ධර්මයක් යම් සත්‍යයකගේ සිද්ද තුළ දැන් එක එක අවස්ථාවල සමහරට කුසල සිතුවිලි හට ගන්නවා, සමහරලාට අකුසල සිතුවිලි හට ගන්නවා ජීවිත දෙක. සමහරලාට කුසල අකුසල නුවණ අභ්‍යකට කියන ගණයට යන කුසල කුසල වශයෙන් නොකිය වුණු කියන අදහස තමයි අභ්‍යකට කියලා කියන්නේ. එතනදී ඒ අභ්‍යකට කියන ගණයට යන සිතුවිලි හට ගන්න ඕනෑම මොහොතක හට ගන්න සිතක් බැලුවොත් මේ තුන් ආකාරයෙන් එකකට තමයි වැටෙන්නේ. එක්ක කුසලයක්, එක්ක අකුසලයක්, එක්ක අභ්‍යකටයක්. අභ්‍යකට කියන එක තවදුරටත් දෙකට බෙදෙනවා විපාක සිතුවිලි සහ ක්‍රියා සිතුවිලි කියලා. එතකොට විපාක සිතුවිලිත් පැහැදිලි ඇති කුසල හෝ අකුසල නෙමෙයි. ඒවා කුසල හෝ අකුසලයක විපාකයක් වශයෙන් ඇති වෙන සිතුවිලි. මේ මුතන මුලින්ම සඳහන් කරන්නේ කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට, ඒ කියන්නේ එක සත්ව సంతානයක් තුල ප්‍රත්‍යවණ ආරම්භන වශයෙන් ප්‍රත්‍යවණ උපකාරවන අවස්ථාවට උදාහරණ තමයි මේ පළවෙනි ඡේදයේ පරිච්ඡේදයේ දක්වන්නේ. ඒ කියන්නේ කියනවා දානං දත්තා සීලං සමාදෙත්තා. ඒ කියන්නේ දානයක් දීලා එහෙම නැත්නම් සීලයක් සමාදන් වෙලා උපෝසත කර්මයක් කොට, ඒ කියන්නේ දවසේ පුරාම සීල රැකලා ඉඳලා සීල රැකලා එය නුවණින් සලකා බලයි. අන්නේක ඒක තමයි අර උඩ තියෙන මාත්‍රකාට උදාහරණේ. දානයක් දීලා, ඒ කියන්නේ දානයක් දුන්නා කියලා කියන්නේ ඒ දන් දීමේ චේතනාව ගැනයි මෙතන අදහස් කරන්නේ. සීලයක් සමාදේත්වා, සීලයක් සමාදන් වීමේ හිත ගැනයි මේ කියන්නේ. උපෝසත කම්මං කත්වයි සීලයක්, ඒකත් ඒ සීලයටම සම්බන්ධ කාරණයක්. එතකොට ඒ දාන චේතනාව නැවත තමන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාවක් ගැන තමයි කියන්නේ. කෙනියම් පුද්ගලයේ අපි හිතමු කොහෙට හරි ඉඟන්නෙකුට හරි ස්වාමීන් වහන්සේ නමකට හරි කොහෙට හරි දානයක් දීලා පසුව ඒ තමන් දුන්නේ අතීත ඥාන චේතනාව ගැන නැවත අනුස්මරණය කරන අවස්ථාවක්, නුවණින් අනුස්මරණය කරන අවස්ථාවක්. ඒ අතීත දානය ගැන සතුටු වෙනවා. මෙහෙම මෙහෙම දානයක් මම දුන්නා නේද, මේක මහා හොඳ දෙයක් මගේ ජීවිතේට මම කරගත්තේ කියලා වගේ සතුටු වෙන අවස්ථාවක අන්න එතන මොකද ඒ පුද්ගලයාගෙට දැන් ඇති වෙන්නේ? අනුමෝදන් වීම වශයෙන් කුසල සිතක්. ඒ කුසල සිතට අරමුණ වුණේ අතීතයේ කරගත්තා වූ දානමය පුණ්‍ය කර්මය, දානමය චේතනාව. එතකොට අතීතයේ දානමය චේතනාව අරමුණු වෙමින් මේ මොහොතේ පසුව හට ගන්නවා නැවතත් කුසල සිතක්. ඒක කුසල සිතක් කියන්නේ අර පරණ පුණ්‍ය චේතනාව ඒක නිවැරදි ආකාරයෙන් නුවණින් ඒක අනුමෝදන් වන නිසා. එතකොට ඒක උදාහරණයක් වෙනවා කුසල ධර්මයක්ම කුසල ධර්මයකට අරමුණු වන අවස්ථාවකට. එතකොට මේවා අපි ඉගෙන ගන්න මේ සිතේ තියෙන විවිධත්වයේ තේරුම් ගන්න, ඒ වගේම කුසලයේ අකුසලයේ හොඳට තේරුම් ගන්න මේවා ඉවහල් වෙනවා. එතකොට ඊට පස්සේ කියනවා පෙර මනාව හුරු කළ දේ ප්‍රත්‍යවේක්ෂා කරයි. පාලිය තියෙන පුබ්බේ සුචින්නානි පච්චවෙක්කති කියන්නේ ඉස්සර හොඳ දෙයක් නිතර තමන් කරා නම් වැඩි හිටියන්ට සැලකුවා නම් පුද පූජාවක් පැවැත්වුවා නම් ගරු කටයුත්තන්ට ඒ වගේ නිතර නිතර හුරු කර දෑ තියෙන්න පුළුවන් මේ කුසල පක්ෂේ. ඒව පච්චවෙක්කති නැවත ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාවකුත් මේ මාතෘකාවට උදාහරණයක්. ඊටසේ ධ්‍යාන උට්ටහිත්වා ධ්‍යානම් පච්චවෙක්කති. ධ්‍යානයකට යමෙක් සම්වැදිලා ඉඳලා ධ්‍යානෙන් නැගිටලා එම ධානය ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කියන්නේ ධානය ගැන නුවණින් සලකලා බලනවා. දැන් ධාන අවස්ථාවක අනිවාර්යෙන් ඒ සිතක් පාසා තියෙන කුසල සිතුවිලි ධාරාවක්. එතකොට ඒ මේ කියන්නේ ධානයේ අවස්ථාවේ නෙමෙයි මේ උඩ මාත්‍රකාවට අදාළ වෙන්නේ. ධානයක ඉඳලා ධානයෙන් නැගිටලා, ඒ කියන්නේ ධාන අවස්ථාවෙන් දැන් තමන් මිදිලා නමුත් ඒ ධ්‍යාන අවස්ථාව ගැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. මෙහෙම සමාධියක පොඩකට කලින් හිටියා කියලා. ඒ සමාධියේ ಗುಣ, ඒ සමාධියේ තුලින් මාර්ගයේ වැඩුණා, මේ සමාධිය තුලින් කෙලෙස් අඩු වුණා, කාමයන් අතහැරලා තුමයි මේ සමාධිය තුල හිටියේ කියලා ඒ ධ්‍යානය ගැන නුවණින් සලකලා බලනවා. ඒකේ ಗುಣ ගැන තේරුම් කරගන්නවා, ඒකේ වටිනාකම තේරුම් කරගන්න අවස්ථාවක් තමයි මේ කියන්නේ. ඒකට ධ්‍යානය කියන්නේ කුසල ධර්මයක්. ඒ කියන්නේ ධ්‍යානයේ අවස්ථාවේ තිබ්බ යම් කාමානසික චිත්ත චෛතසික දෙයක් තිබ්බනම් ඒ හැමදේම කුසල. ඒ අවස්ථාව දැන් අර ප්‍රත්‍යවේක්ෂා කරන සිතට අරමුණු වීම. කුසල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන සිතකට. එතකොට ඒක අර කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වන අවස්ථාවකට උදාහරණයක් බවට පත් වෙනවා. ඒකයි කියන්නේ ධානයෙන් නැගී සිට ධානය ගැන නුවණින් සලකා බලයි. දැසේ අවසාන වශයෙන් තියෙන සේක පුද්ගලයෙක් හෝ සාමාන්‍ය මනුස්සයෙක් හෝ කුසලයේ අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස විපස්සනා කරයි. ඔව් ඒ කියන්නේ 42 වෙනි පිටිය අවසානෙට ඒ කියන්නේ සේක පුද්ගලයෙක් හරි සාමාන්‍ය මනුස්සයෙක්. මොකද මේ සේක පුද්ගලයන්ටයි සාමාන්‍ය මනුස්සයන්ටයි විතරයි කුසල ගණයේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේලාට ඇති නොවන නිසා තමයි මේ කියන්නේ. මෙහෙම සේක පුද්ගලයෙක් හෝ සාමාන්‍ය මනුස්සයෙක් කියලා දාලා තියෙන්නේ. එයා විපස්සනාවක් කරනකොට, ඒ කියන්නේ යම් ධර්මයක් අතීත වේවා අනාගත වේවා වර්තමානයේ තියෙන දෙයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස විපස්සනා කරනවා නම් ඒ විපස්සනා සිතට අපි කියනවා කුසල සිතක් කියලා. විපස්සනාව කියන්නේ කුසලයක්. එතකොට දැන් මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ අපි හිතමු සේක පුද්ගලයෙක් කල්පනා කරනවා ඔහු විසින් කරපු අතීත කුසල අවස්ථාවක් ගැන. ඒක අරමුණු කරගෙන ඒකත් අනිත්‍යයි නේද? ඒකත් දුකටමයි නේද? ඒකත් මම මගේ කියලා ගන්න බෑනේ කියලා ඒක ගැනත් නුවණින් දකින අවස්ථාවක්. එතකොට මේ අවස්ථාවත් කුසලයක් අරමුණු වෙන්නේ අතීතයේ තිබ්බ කුසල අවස්ථාවක් තමයි. එතකොට ඒකතර කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වන අවස්ථාවකට උදාහරණයක් ලෙස දක්වනවා. එතකොට මෙතන කියන්නේ සෙක්කාව පුතඥාව. සේක්ෂේකෝ පුතඥේකෝ. සේක්ෂ කියන්නේ රහතන් වහන්සේට මෙහා නමුත් සෝවාන් ඉඳලා රහතන් වහන්සේ දක්වා ඉන්න පුද්ගලයන්ට අපි කියනවා සේක. තවදුරටත් හික්මිය යුතු හික්මෙන කියන අර්ථයෙන්. පුතඥා කියන්නේ සෝවාන් තත්වයේ නැති ඊට යට කට්ටිය. එතකොට ඒ දෙගොල්ලම මේ විපස්සනා කරන විදිය දක්වලා තියෙන්නේ සරලව. යම් කුසලයක් අතීතයේ ඇති වෙච්ච වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ තියෙන වෙන්න පුළුවන්. අනිත් කෙනෙක්ගේ කුසල සිතක් ගැන හිතලා වෙන්න පුළුවන්. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා වෙනකොට විමර්ශනය කරනකොට අන්න ඒකත් මේ උඩ මාතෘකාවට 404 උදාහරණයක් ලෙස දක්වන. අවසානෙතන කියන්නේ චේතෝපරි ඥානේන කුසල චිත්ත සමංගිස චිත්තං ජානಂತಿ. සිංහලෙන් කියන්නේ චේතෝපරි ඥානේන කුසල සිතක් ඇති එකගේ සිත දැනගනි කියලා. චේතෝපරි ඥානේ කියන්නේ අන් අයගේ සිත දැනගැනීමේ හැකියාවට. එතකොට යමෙකුට ඒ චේතෝපරිය ඥානේ තියෙනවා නම් මේ ඒ එකෙන් ඔහුට අනිවාර්යෙන් ඒ වෙලාවේ තියෙන කුසල සිත. මොකද ඒක අභිඥා පාදක ඥානයක් නිසා. ඉතින් ඒ ඥානයෙන් වෙන කෙනෙක්ගේ සිත බලද්දී ඒ වෙන කෙනාගේ සිතේ තියෙන ඒ අවස්ථාවේ කුසල සිතක් නම් ඒකත් මේ මාතෘකාවට ගැලපෙනවා. ඒ කියන්නේ කුසල ධර්මයකට අරමුණු වුණා. එතකොට එතන තමන්ගේම මානසික දෙයක් නෙමෙයි අනිත් කෙනෙකුගේ මානසික දෙයක් වෙන කෙනෙකුට අරමුණු වෙන අවස්ථාව. එතකොට ඒක ඊට පස්සේ යනවා 405 43 වෙනි පිටුවේ උඩ. හරියෙ කුසලෝ ධම්මෝ අකුසලස ධම්මස් ආරම්භන පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවට උදාහරණ තමයි දැන් මේ ඡේද ගොරාවට දක්වන්නේ. දානං දත්තා සීලං සමාදේත්තා උපෝසත කම්මං කත්තා තං අසාදේති අභිනන්දති. අන්න එතන අර ඉස්සෙල්ල එකේ වගේම පොඩි වෙනසයි තියෙන්නේ. දානයක් දීලා සීලයක් සමාදන් වෙලා උපෝසත කර්මයක් කරලා දේව කරන්නේ අනිවාර්යෙන් ඒ කුසල අවස්ථාවක් තමයි සිතේ තිබුණේ. නමුත් තං අසාදේති අභිනන්දති. ඒ කුසල ධර්මය පසුව ඒ යම් පුද්ගලෙක් ආස්වාදේ කරනවා, අභිනන්දනය කරනවා. ඒ කියන්නේ මේකෙන් ලෝභ වශයෙන් මේ කරනවා කියන එක. ඒකට අභිනන්දනය, ඒක ගැන මමත්වයෙන් මාන්නයෙන් සතුට වෙනවා. මං මෙන්න මේ වගේ පින් කරලා තිනවා, මම තමයි මේ වගේ පින් කරලේ කියලා. එහෙම නැත්නම් මේක මගේ කියලා තදට මේ කුසලයේ ගැන තමන් ආඩම්බර වෙනවා, ආස්වාදේ කරනවා. එතකොට අතීතයේ කුසලයක් ඒ කුසලයේ වෙද්දී අනිවාර්යෙන් ඔහුට ඒක හොදක් වුණේ. නමුත් දැන් ඇති වෙලා තියෙන්නේ අකුසල සිතක්. ඒ කියන්නේ දක්ෂ නොවු සිතක් කියන එක තමයි කියන්නේ. එතකොට ඒක ඇවිල්ලා කුසල ධර්මයක් අතීතයේ වෙච්ච විශේෂයෙන් මෙතන අදහස් මෙතන දැන් මේ උදාහරණය යන්නේ අතීතයේ සම්බන්ධව අතීතයේ වෙච්ච කුසල ධර්මයක් පසුව හට ගන්නා වූ අකුසල සිතකට අරමුණු වීමට උදාහරණයක් තමයි එතකොට මෙතනින් කියන්නේ. දැසෙකට තවත් උදාහරණ වෙනවා තං ආරම්භ රාග උපජ්ජති. ඒ ආරම්භයයි කියන්නේ අතීතයේ වෙච්ච කුසල ධර්මයේ ආරම්භය රාගේ උපදින. ඒක පැහැදිලි ඇති. දිට්ඨි උපජ්ජති. දෘෂ්ටියක් උපදිනු මේ මගේ සමහරට මිත්‍යා දෘෂ්ටියක් වෙන්න පුළුවන්. සමහරට දැන් අතීතයේ කුසල ධර්ම හරියාකාරයෙන් සිද්ධ කළා. පසුව කාගේ හරි අපි හිතමු පාප මිත්‍රයෙක් ඇසුරු කළා. පසුව කල්පනා පාප මිත්‍රයා කියනවා ඔබ ඒ කුසලයේ කියලා හිතන් හිටියට ඔබ ඒ කරගත්තේ මහා පාපයක් අකුසලයක් කියලා. පාප මිත්‍රයෙක් කුසලයක් ගැන වැරදි අදහසක් දෙන්න ඒ පුද්ගලයා දෙන්න පුළුවන්. එතන අන්න ඒ වගේ අතීත කුසලයක් ගැන පසුව ඔහුට හිතෙන්න පුළුවන් ඒක අකුසලයක් කියලා. ඒක කුසලයක් නෙමෙයි, ඒක මහා අනර්ථයක් මට සිද්ධක මම විසින් සිද්ධ කළේ කියලා. නමුත් ඇත්තට ඔහු අතින් සිද්ධ වුණේ කුසලයක්. අන්න ඒ වගේ අවස්ථාවකට ගන්න පුළුවන් ඩිට්ටිං උපජ්ජති කියන එක. ඒ කියන්නේ අතීතේ කුසලයක් අරමුණු වෙලා දැන් මිස දුටුවක් ඉපදිලා. විචිකිච්ඡා උපජ්ජති. එහෙම නැත්නම් ඔහුට ඒක තදට බැහැල නෑ, සැකයක් උපදිනවා. මේක කුසලයක්ද දන්නෙත් නෑ, අකුසලයක්ද දන්නෙත් නෑ. මේක හොඳ දෙයක්ද මා විසින් එදා කළේ, නරක දෙයක්ද දන්නේ නෑ කියලා ඔන්න සැකයක් උපදිනවා. එතකොට සිතේ පිරිහිනු අවස්ථාවක්, නිශ්චිතත්වයක් නෑ, හරි විශ්වාසයක් නෑ අතීතයේ වෙච්ච දේ ගැන. සිත විපලිසර වෙලා. ඒතර ඒකත් අකුසල ධර්මයක්, කුසල ධර්මයක් අකුසලයකට අරමුණු වීමට උදාහරණයක්. උද්දච්චං උප්පජ්ජති. ඔව්, අතීතයේ අකුසලය, අතීතයේ කරපු කුසලය ගැන සිත දුවන. කුසල වශයෙන් නෙමෙයි, මේ අකුසල වශයෙන් දැන් දුවන්නේ. ඒ වගේම දෝමනස්සං උප්පජ්ජති. ඔන්න අතීතයේ වෙච්ච කුසල ධර්මයේ දැන් මතක් වෙද්දී, එහෙම නැත්නම් පසුව මතක් වෙද්දී ඔන්න සමහර කෙනෙකුට දෝමනසක් එනවා. දෝමනසාගත සිතක් කියන්නේ සමහර විට ඒක ගැන පසුතැවිලි වෙන්න පුළුවන්. සමහර විට කුසලයේ ගැන මීට වඩා හොඳට කරගන්න තිබ්බනේ කියලා පසුතැවිලි වෙන්න පුළුවන්. ඒ අතීත කුසලයේ මතක් වෙලා. එහෙම නැත්නම් ඔහුට මේ ඒක නරක දෙයක් කියලා හිතිලා දුම්නසක් එන්න පුළුවන්. ඒක පවක් කියලා හිතිලා වැරදි මිසදුටුවක් නිසා. අන්න ඒක නිසා එතකොට දැන් මේ පසු ඇති වෙන්නේ අකුසල සිතක්. ඒකට අරමුණු වුණේ පෙර වුණව කුසල සිත. ඒතර මේ අධ්‍යයනය තුළින් අපිට එන අදහස තමයි මේක ආත්ම දෘෂ්ටියකින් තොරව මේ සත්වයේගේ සිතුවිලි පෙළ කොහොමද සම්බන්ධ වෙන්නේ, එකිනෙකට එකක් පස්සේ එකක් වැඩ කරන්නේ කොහොමද, සහ කුසල අකුසල ભેදේ කියන එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් මේ ආරම්භන ප්‍රත්‍ය කියන කොටස හැදෑරීම තුළ. ලොකු දැන් සම්භාරයක් මේ තුළ තියෙනවා. ඊට පස්සේ ඔන්න කියනවා පුබ්බේ සුචින්නානි අසාදේති අභිනන්දති. මේ අංක 405 ඡේදෙ මැද හරියේ තං ආරබ්බ රාගෝ උප්පජ්ජති, ditthi uppajjati, vicikicca uppajjati. ඒතර පෙර කර හොඳ දේවල් වුණත් ලෝභ වශයෙන් ආසාදනය කරනවා, මාන්නයක් ඇති වෙනවා, ඒක ගැන රාගයක් එනවා, ඒක ගැන වැරදි දෘෂ්ටියක් එනවා, සැකයක් එනවා, උද්දච්චයක් එනවා, දුන්නසක් උපදිනවා. පෙර අපි හිතමු ගුරුවරුන්ට කරපු සැලකීමක් ගැන, බුදුරජාන් වහන්සේ ගැන නිතර බුද්ධානුස්සති භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම්, මරණානුස්සති භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම්, ඔහු ඒ පෙර කරාව හොඳ දෙයක්, ඒ කුසල ධර්මයක්. එතකොට ඒ හොඳ දෙය ගැන දැන් ඔන්න දුන්නසක් එනවා, අපරාධීව කලේ කියලා. ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියක් එක්ක, මේ මෝඩකමක් එක්ක පාප මිතුරු ගැසුණු නිසා එහෙම අදහසක් එනවා. මේ ඔක්කොම බොරු කියලා අදහසක් එනවා. අන්න එතකොට අතීතයේ කුසලය දැන් ඇවිල්ලා තියෙන්නේ සිතට අකුසලය. එහෙම නැත්නම් පසු ආවේ අකුසලය. අන්න ඒක කුසල ධර්මයක් අකුසල ධර්මයකට අරමුණු වීමට උදාහරණයක්. කුසල ධර්මයකයි අකුසල ධර්මයකයි කවදාවත් එකට හටගන්නේ නැහැ. මොකද ඒක දෙක අහසට පොළොව වගේ. ඒ සිතුවිලි රටා දෙක වෙනස්. නමුත් අරමුණු වීම වශයෙන් මේ සම්බන්ධ වීමක් තමයි මේ පැහැදිලි කරන්න දෙන්නේ. ඊට පස්සේ කියනවා ධානා උට්ඨිතා ධානං අස්සාදේති අභිනන්දති. කියන්නේ යමෙක් ධානයකට සමවැදිලා ඒ ධානෙන් නැගිටලා ඒක ආස්වාදනය කරනවා. මම ශ්‍රේෂ්ඨ මට්ටමකට, මට තමයි දැන් ධාන තියෙන්නේ, මම දැන් ධානලාභී කියලා ඔන්න ආස්වාදේ කරනවා. ඒක ගැන මම ආයනයක් කරනවා. ධානයක් තුළ කවදාවත් මේ මම ආයනය ආස්වාදේ කියලා සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් ඒක ධානෙ නෙමෙයි. නමුත් ධානෙන් නැගිටට පස්සේ ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. තමන් ගැන මාන්නයක් එන්න පුළුවන් සියුම් වශයෙන්. තන් ආරම්භ රාග උපජය. ආරම්භය රාගයක් උපදින්න පුළුවන්, දෘෂ්ටියක් උපදින්න පුළුවන්. දැන් ධානය ගැන මිත්‍යා අදහසක් උපදින්න පුළුවන්. සමහරට මේ නිවන කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ වැරදි අදහසක් උපදින්න පුළුවන්. අරමුණ තමයි අතීත කුසල ධර්මයේ වන ධාන සිත. සැකයක් උපදින්න පුළුවන් මේ නිවනද නැද්ද, වෙන මොකද්ද කියලා. උද්දච්චයක් ඒ ධානයේ මතක් වෙවි නැවත සිත විසිරෙන්න පුළුවන්. දැන් සමහර අයට තියෙනවා අතීතයේ ලැබපු සමාධියක් ගැන නැවත නැවත හිතෙනවා. ඒක නිසාම ඔහුට නැවත සමාධියකට යากන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඕන ඒකම තමයි කියන්නේ ධානයේ පරිහිනේ විපටිසාරස් දෝමනස්සං උප්පජ්ජති. ධානයේ පිරිහුණු කෙනාට විපලිසර වූවාහුට දුම්නස් උපදින බොහෝ දෙනෙක්ට වෙන දෙයක්. අතීතයේ සමාධිමත් අවස්ථාවක් සිතේ තිබ්බ, දැන් ඒක පිරිහිලා දැන් බොහොම පසුතැවිලි දුම්නසක් උපදින අපදාරි, මට මේක රැකගන්න බැරි වුණානේ කියලා දුම්නස. ඒතර මේ පසුතැවිලි වෙන හිත තමයි ජීවිතයේ ඉදිරියට දියුණු කරන හිතක් නෙමෙයි. ඒක අපි බුදුදහමේක සංග්‍රහ කරන්නේ අකුසල සිතක් කියලා. මෙතනදී ඒකට අරමුණු වුණේ ඇත්තටම අතීතයේ සමාධිමත් ඒ ධ්‍යාන අවස්ථාවක් තිබුණු නිසා. එතකොට මෙන්න මේවා තමයි කුසල ධර්මයක් පසුව එන අකුසල ධර්මයකට උපකාරවන අවස්ථා ආරම්මන වශයෙන්. ඊට පස්සේ ඔන්න එනවා අංක 406 කුසලෝ ධම්මෝ අභ්‍යකතස්ස ධම්මස් ආරම්මන පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අභ්‍යකට ධර්මයකට අරමුණු වන අවස්ථාවට උදාහරණ තමයි ඊළඟට කියන්නේ යන්නේ. අරහා මග්ගා උත්තහිතා මග්ගම් පච්ච වෙක්කති. අරහා කියන්නේ රහතන් වහන්සේට උන්වහන්සේ මාර්ගයෙන් නැගිටලා මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ අරහත් මාර්ගය ගැන මේ විශේෂයෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ අරහත් මාර්ගයට පස්සේ එනවා අරහත් ඵලසිත කියලා දෙයක්. යමෙක් අරහත්වයට පත් වෙනකොට සිද්ධ වෙන දෙයක්. ඒ ඵලසිත ඇති වුණාට පසුව එනවා කියනවා ඒ තමන්ගේ මාර්ගය ගැන ප්‍රත්‍යවේක්ෂාවක්. මෙන්න මෙහෙම පාරක තමයි මගේ సంతානය මගේ කියලා හිතන්නේ උන්වහන්සේට. නමුත් ඒ තම సంతානය ගමන් කළේ ගියේ කියලා ඒ ගියේ ශ්‍රේෂ්ඨ අරහත් මාර්ගය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාවක්. දැන් මේක රහත් වුණාට පස්සේ. ඒතර රහත් වුණාට පස්සේ ඇති වෙන සිතිවිලි කවදාවත් කුසල බවටපත් වෙන්නේ නැහැ. ඒවා කුසල වගේ නමුත් කුසල වෙන්නේ නැහැ. අකුසල කොහොමත් නැහැ. ඒ සිතිවිලි වලට කියනවා අභ්‍යකත ගණේ සිතිවිලි. කුසල වශයෙන් නොකියවන ලද කියන එක තමයි. බ්‍යකත කියලා පාලිය කියන්නේ කියන ලද කියලා. එතකොට ඒ සිතිවිලි දැන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මාර්ගය. මාර්ගය අපි කියනවා මාර්ගය වෙලාවේ තාම අපි කියන්නේ රහත් වෙලා කියන. නමුත් රහත් මාර්ගයේ ඉන්නවා කියලා කියන්නේ. මාර්ගසිත ඇත්තරම කුසල සිතක්. මාර්ගයෙන් පස්සේ එන සිතිවිලි තමයි කුසල නොවන්නේ. එතකොට දැන් මේ රහතන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මාර්ගසිත. ඒ අවස්ථාවකදී ඒ උන්වහන්සේගේ ඇති වෙන සිතට සහ ඒ අරමුණ ගැන සලකලා කියනවා දැන් ඔන්න කුසල ධර්මයක් අභ්‍යකට ධර්මයකට. එතකොට ප්‍රත්‍යවේක්ෂා සිත තමයි අභ්‍යකට ධර්මය. ඒකට අරමුණ උනේ අතීත එහෙම නැත්නම් පොඩි කාලයකට ඉස්සෙල්ලා ඇති වෙච්ච අරහත් මාර්ග සිත අතීත කුසල ධර්ම. ඊට තවත් එකට උදාහරණ මේ රහතන් වහන්සේට මෙති වෙන සිතුවිලි. පුබ්බේ සුචින්නානි පච්චේ රහතන් වහන්සේ පෙර ඒ කියන්නේ රහත් වීමට පෙරස් කරා වූ හොඳ දේවල් හොඳ පුරුදු ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාව. දැස කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. කුසලය රහතන් වහන්සේ ගැන මේ කියන්නේ. දැන් රහතන් වහන්සේ ඔන්න හොඳ තැනක් රහතන් වහන්සේ කුසලය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා කියලා දක්වලා තියෙනවා. ඒක ඉන්නේ අභ්‍යකට ධර්මයකට උපකාර වන අවස්ථාවක් ගැන කුසල ධර්මයක්. දැන් රහතන් වහන්සේ මේ Tamanට කුසල සිතුවිලි ඇති වෙන්නේ නැහැනේ. එතකොට මේ කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති කියන්නේ මේ අතීතයේ ඇතිවෙච්ච කුසල සිතුවිලි. සමහර විට අතීතයේ ඇතිවෙච්ච කුසල සිතුවිලි තමයි. වෙන කෙනෙක්ගේ ඒව විපස්සනා කරනවා නම් රහතන් වහන්සේ ඒකත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඊළඟට දාලා තියෙනවා චේතෝ පරිඥානේන කුසල චිත්ත සමංගිස චිත්තං ජානාති කියලා. රහතන් වහන්සේ කෙනෙකුට ඒ චේතෝ පරිඥානේ තියෙනවා නම් උන්වහන්සේ වෙන කෙනෙකුගේ කුසල සිත දැනගන්න අවස්ථාවකදී ඒක අපි මෙන්න මේ 406ට යන්නේ කුසල ධර්මයක් අභ්‍යකට ධර්මයකට අරමුණු වුණා කියන එකට. එතකොට මෙතන තව කාරණයක් ගන්න තියෙනවා. මේ රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා කියන එක. ditta dhamma sukha viharane sandaha purudda kosen unhasege kohoma teede siddha wenawa කියන එක. එතකොට එහෙම නැතුව රහත් වුණාට පස්සේ මේ අනිත්‍යතාවයෙන් මිදුණා කියලා ඔය වැරදි මිත්‍යා අදහසක් තියෙනවා සමහර අය. අනිත්‍යතාවයේ තියෙන්නේ අපි උපාදානයට යමක් ලක් කරනකම් කියලා වැරදි අදහසක් මේ සමහර මම දැකලා තියෙන වැරදි න්‍යායක් සමහර අය ඉදිරිපත් කරනවා. උපාදානය අතහැරියොත් අනිත්‍යතාවය එතන නැති වෙනවා කියලා. නිවන සදාකාලිකයි කියන අර්ථයෙන් අරගෙන. ඒක වැරදි අදහසක්. උපාදානය අතහැරින්නෙම ලෝකයේ අනිත්‍ය නිසාම තමයි. එතකොට මේ ඒ ලෝකයේ දේවල් දැඩිව නොගත යුතු වන්නේම උපාදානයට ලක් නොකළ යුතු වන්නේම ලෝකයේ දේවල් අනිත්‍ය නිසා. එතකොට උපාදානය අතහැරියා කියලා ලෝකයේ දේවල් මේ අනිත්‍යතාවේ නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේටත් කායික වේදනා ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට උන්වහන්සේගේ ධ්‍යාන අවස්ථාවට එළඹිලා සිටිනවා. ඒ අවස්ථාව නැතුව ඉන්න අවස්ථා තියෙනවා. එතකොට ඒ ඔක්කොම අනිත්‍යතාවය කියලා උන්වහන්සේ දන්නවා. එතකොට උන්වහන්සේත් ඒ අනිත්‍යතාවය නිතර නිතර සම්මර්ෂණය කරනවා. එතකොට ඒක නිසා ඒ වගේම තමන් රහත් වෙන්න ඉස්සෙල්ලා ඇති වුණා වූ යම් කුසල සිතක් වේද ඒවත් අනිත්‍ය දුක්ඛ ලෙස සම්මර්ෂණය කරනවා. ඉතින් ඒක නිසා මේ මෙතන හොඳ අදහසක් ගන්න පුළුවන් තැනක් උන්වහන්සේගේ සිතුවිලි රටාව ගැන. ඊට පස්සේ අපි යනවා 444 වෙනි පිටුවේ උඩ කොටසට. එතන උඩින්ම තියෙන්නේ මේ ඒ සිංහල පරිවර්තනය. ඊට පස්සේ 407 ඒකේ යටතේදී දැන් මෙතන 404 405 406 කියන අංක තුනින්ම දැක්වේ එක සංයෝජනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසල ධර්මයක් කුසලයකට අකුසලයකට සහ අභ්‍යකටයකට කියන තුන් ආකාරයකට උදාහරණ තුන. කුසලයක් අකුසලයක කුසලයක් පළවෙනි කුසලයක් කුසල ධර්මයකට අරමුණු වෙන්නේ කොයි අවස්ථාවල දෙවෙනි එක කුසලයක් අකුසලයකට අරමුණු වන අවස්ථාවලට උදාහරණ තුන්වෙනි එක කියන්නේ 406 කුසලයක් අභ්‍යකට ධර්මයකට අරමුණු වන අවස්ථාවකට උදාහරණ. දැන් මෙතන ඊළඟ කොටස දක්වන්න යන්නේ අනික තුන් සංයෝජනයක් 407 ඉඳලා අකුසල ධර්මයක් ඒ වගේම අකුසලයකට උදාහරණයක් සහ අකුසලයක් කුසලයකට අකුසලයක් අභ්‍යකටයකට. ඒතර මෙහෙම ගත්තාම මෙතන තේරුම් ගන්න පුළුවන් ඇති නම ආකාරයක් තුනේ කොටවල් තුනක් වෙනවා. එතකොට ඒක ඔන්න දක්වන අකුසලෝ ධම්මෝ අකුසලස ධම්මස් ආරම්මන පච්චේන පච්ච. ඔව් රාගං අස්සාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ උපජ්ජති දිට්ඨි උපජ්ජති විචිකිච්ඡා උපජ්ජති උද්ධච්චං උපජ්ජති දෝමනස්සං උපජ්ජති කියලා. ඒ කියන්නේ රාගයක් යමකට ඇති වෙලා, ඒ කියන්නේ ඒක අකුසල ධර්මයක්නේ, ලෝභ සහගත සිතක් ඇති වෙලා, එහෙම නැත්නම් කාමච්ඡන්ද සිතක් ඇති වෙලා, පසුව ඒ සිත ගැන ආස්වාදය කරන සතුට වෙන දැන් තරුණ ළමෙක් ඒ තමන්ට ඇති වෙච්ච වෙන කෙනෙක් ගැන තියෙන ආදරය ගැන තවත් පස්සෙත් සතුට වෙනවා. ආ මේක ගැන මගේ ආදරේ ශ්‍රේෂ්ඨයි, මගේ ආදරේ සත්‍යයි, ඔය වගේ කියලා තමන්ට ආපු රාගයක් ගැන එහෙම සතුට වෙනවා. එතකොට ඒක තමයි දෘෂ්ටි මට්ටමින් එන්න පුළුවන්. ඒක ඒක කුසලයක් හොඳ දෙයක් මේ කියලා රාගය ගැන, ලෝභයක් ගැන, තණ්හාවක් ගැන සමහරට මිනිහෙක් ඒක තමයි ඒ කියන්නේ මේ තණ්හාව නිසා තමයි ලෝකේ දුවන්නේ කියලා වගේ කියනකොට ඒ තණ්හාව ගැන ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට තණ්හාව නිසා තමයි මිනිස්සු වීර කරන්නේ කියලා ඔයගේ න්‍යායන් ඉදිරිපත් කරලා ඉන්නේ. එතකොට ඒක ගැන මිත්‍යා දෘෂ්ටියක් උපදිනවා යමෙකුට. අන්න ඔහුගේ අරමුණු වුණේ අතීත කුසලයක්. ඔහු දැන් හිතනවා ඒක හොඳ කුසලයක් කියලා. නමුත් ඇත්තටම ඔහුගේ කුසලයක් කියලා හිතීමම මේ පසුව ඇතිවන අකුසලයක්. එතකොට මේක උදාහරණයක් වෙනවා අතීත අකුසල ධර්මයක් පසුව ඇතිවන අකුසල ධර්මයකට අරමුණු වන අවස්ථාව. දැසි විචිකිච්ඡා උපජ්ජ දැන් ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන්. අකුසලයක් කරලා ඔන්න සැකයක් උපදිනවා මේක හොඳ දෙයක්ද කියලා, නරක දෙයක්ද කියලා නිශ්චය කරගන්න බෑ. විචිකිච්ඡාවක් උපදිනවා. උද්දච්චං උපජ්ජති ඔන්න සිත දුවනවා, නැවත නැවත මතක් වෙනවා අකුසලයේ ගැන. දෝමනස්සන් එහෙම නැත්තම් පසුතැවිලි වෙනවා. මෙහෙම පාපයක් මා කළා නේද කියලා පසුතැවිලි වෙනවා. එතකොට දැන් එන්නේ පසුතැවිලි සිත. ඒකත් අකුසලයක්. ඒකට අරමුණු වුණේ අකුසලයක්. දිට්ඨින් අසාදේති අබිනන. තමන් සතු තමන්ට මේ సంతානයේ තියෙන මිත්‍යා දෘෂ්ටි ආස්වාදනය කරනවා. දැන් අපි ගත්තොත් වෙනත් ආගමක ඒ මිත්‍යා දෘෂ්ටිගත පුද්ගලයෙක් තමන්ගේ දෘෂ්ටිය නිතර ආස්වාදනය කරනවා. තමන්ගේ ආගමට හරි කැමතිනු මිත්‍යා ආගම්වල ඉන්න මිනිස්සු ඒක ආස්වාදනය කරනවා. ඒක ගැන සතුට වෙනවා. අපේ තමයි ශ්‍රේෂ්ඨ දර්ශනේ තියෙන්නේ කියලා සතුට වෙනවා. ඒතර ඒක අවස්ථාවක් තමයි මේ අතීත කියන්නේ තමන් సంతානයේ නිතර මතුවෙන අකුසලයක්ම අරමුණු වෙනවා. දැන් තියෙන අකුසල සිතකට පස්සේ එන අකුසල සිතකට. තන් ආරම්භ රාග උපජ්ජති දිට්ඨි උපජ්ජති ඒ ඉස්සෙල්ල විදීම තමයි ඒ මිත්‍යා දෘෂ්ටියක් ගැන රාගයක් තව දෘෂ්ටිය ගැනම දෘෂ්ටියක් උපදින්න පුළුවන්. කියන්නේ ඒ දෘෂ්ටි ඒ දෘෂ්ටිය ගැන මම මගේ කියලා හිතෙන්න පුළුවන් අවස්ථාවක් මේකට නිදසුන් වෙනවා. ඒ කියන්නේ තමන්ට අපි හිතමු සාර බලධාරී දෙවියෙක් ඉන්නවා කියලා ඔන්න ඒ දෘෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටිය තියෙන්නේ මට. මේ මගේ දැක්ම කියලා අර දෘෂ්ටිය අරමුණු කරලා දෘෂ්ටියක් උපදිනවා. මේ මගේ ආත්මය කියලා. එතකොට ඒක තමයි කියන්නේ දිට්ඨින් උපජ්ජති කියලා. මේ දිට්ටි ආරම්භය දිට්ටියක් උපදිනවා. එහෙම නැත්නම් දෘෂ්ටිය ගැන සැකයක් එන්න පුළුවන්. මේ දෘෂ්ටිය හරිද, මගේ තියෙන දැක්ම හොඳ එකක්ද නරක එකක්ද කියලා මධ්‍යස්ථ කෙනෙකුට ටිකක් සැකයක් එන්න පුළුවන්. සමහරට දොම්නසක් එන්න පුළුවන්, මේ මික්ක මිත්‍යා දෘෂ්ටියක් නේ තමන්ට තිබ්බේ කියලා පසුතැවිල්ලක් එන්න පුළුවන්. එතකොට දැන් මේ පසුව එන්නේ අකුසල සිත අරමුණු වුණෙත් අකුසලයක්. ඔන්න එතකොට මේ අපේ ජීවිතයේ දෙන ධර්ම, ජීවිතය ගත වෙන ධර්මම දැන් මේක අපි මේ 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 පරියායන් වල ගොනු කරගන්නේ ඉපදීමක් නැතිවීමක් තුලට ගොනු කරන පරියායන් මේවා. ඒතොර අපේ ජීවත් වෙනවා කියලා කියන්නේම මෙහෙමම අතීතයේ හටගත්ත දේවල් තවත් හටගන්න දෙයකට අරමුණු වෙනවා කියලා මේ එක්තරා ආරියාක මේ ජීවිතය ගැන පැතිකඩක් තමයි මේ විවර කරලා දෙන්නේ. හට ගැනීම නැතිවීමක් තුලින් ජීවිතය තේරුම් ගන්න. එතකොට මෙතන ඊළඟට අපි යනවා 408 අංකයට. අකුසලෝ ධම්මෝ කුසලස ධම්මස් ආරම්භන පච්චේන පච්චෝ. අකුසල ධර්මයක් කුසල ධර්මයකට ආරමුණු වන අවස්ථාව. දැන් සෙක්කා පහීනේ කෙලෙසේ පච්ච වෙක්කති. සේක්ෂය අර කිවි සෝතාපන්න ඉඳලා රහතන් වහන්සේ දක්වා පුද්ගලයෝ පහිනේ කෙලෙසේ පච්ච වෙක්කති. ප්‍රහාණය වූ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාව. ඒ තමන් යම් මාර්ගයක ගිය නිසා මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය වුණා. දැන් සෝතාපන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ක්ලේශ ධර්මයන් තමා තුළින් නැත්තටම නැති වුණා, ප්‍රහීන වුණා කියලා. එතකොට ඔහු ඒක නුවණින් ඒ ප්‍රත්‍යවේක්ෂා කරනකොට අරමුණ වුණේ අතීත අකුසලය. දැන් මේ ප්‍රත්‍යවේක්ෂා ඒ කරන සිත ඇවිල්ලා කුසල සිත. එතකොට මේක උදාහරණයක් වෙනවා කුසල අකුසල ධර්මය කුසල ධර්මයකට අරමුණු වන අවස්ථාවකට උදාහරණයක් බවට මේකපත් වෙනවා. විකම්බිතේ කෙලෙසේ පච්ච දෙක්කන්ති. ඊළඟට එන්නේ එකයි සමහරට ප්‍රහාණය කළා නෑ, විස්කම්බණය කළා. ඒ කියන්නේ කාලයකට සිතේ මතු නොවනසේ යටපත් කළා. අපි හිතමු කාම රාගය වෙන්න පුළුවන්. සේක්ෂේක් සමහරට ධ්‍යාන භාවනාවකට එළඹිලා ඔහුට තේරෙනවා මේ දැන් කිසිම ආකාරයකින් රාගයක් එන්නේ නැහැ. හැබැයි ඔහු දන්නවා මේක ප්‍රහාණය වුණා නෙමෙයි, කාලයකට යටපත් වුණා කියලා. එතකොට ඒ ඔහු ප්‍රහාණය වෙච්ච රාගය ගැන ඔහු සැනසීමක් ලබන අවස්ථාවක ඒක ගැන නුවණින් හිතනකොටන්න ඔහු අරමුණු කළේ තමන් කෙරෙහි නිතර තිබුණා වූ රාගය දැන් ඒක යටපත් වුණා කියලා. එතකොට ඒක නුවණින් ඔහු ඒක ගැන සතුටු වෙනවා. අන්න ඒක මේ අකුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වීමකට උදාහරණයක්. පුබ්බේ සමුදාචින්නේ කෙලෙසේ ජානන්ති. පෙර නිතර හටගත් කෙලෙස් දැනගන්නවා. ඒත් මේ සේක්ෂය ගැන මේ කියන්නේ. ඊට පස්සේ එනවා සෙක්කාවා පුතඥාවා අකුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. සේක්ෂය කරේ පුතඥය කරේ අකුසල ධර්මයක් ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා, විපස්සනා කරනවා කියන එක තමයි. ඒ කියන්නේ එතකොට මොකද අකුසල ධර්මය කියන්නේ අනිත්‍ය දෙයක්, තණ්හාව, රාගය, වෛරය, ක්‍රෝධය, දේශය, මේ ඕන අකුසල ධර්මයක් අනිවාර්යයෙන්ම අනිත්‍ය. දුක කියන ධර්මතාවයට ඇතුළත් මම මගේ කියලා ගන්න බෑ. ඒවා පෙර නොතිබී හටගත්ත, ඉතුරු නැතෝ නැති වෙලා ගියා. වස්සඟේ පවත්තන්න බෑ. එපා කියලා ගෙන්න නොගෙන ඉන්නත් බෑ. ඕනි කියලා තියාගන්නත් බෑ. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණයට අයිති. එතකොට ඒක ඒවා අනිත්‍ය දුක්ඛ වශයෙන් යමෙක් කල්පනා කරනකොට, විපස්සනා කරනකොට, මෙනෙහි කරනකොට මෙතන සේක්ෂේක හෝ පෘථග්ජනෙක් නම් ඒ ඔහුගේ සිත අනිවාර්යයෙන්ම කුසල සිතක්. ඒකට අරමුණු වුණේ අතීත අකුසල ස්වභාවය. තවත් උදාහරණයක් කියනවා චේතෝපරිය ඥානේන අකුසල චිත්ත සමංගිස්ස චිත්තං ජානන්තියෝ. ඒ රහත් නොවන කෙනෙක් යම් චේතෝපරිය අනි අයගේ සිත දැන ගැනීම ඥානයක් තියෙනවා නම් ඒකෙන් බලද්දී අන්න ඒ අකුසල සිතක් අරමුණු වෙනවා නම් අන්න ඒකත් මේකට උදාහරණයක්. අකුසල කන්ද චේතෝපරිය නානස්ස පුබ්බේ නිවාසානුසද ඥානස්ස යත කම්මූපග ඥානස අනාගතං සනානස ආරම්මන පච්චේන පච්චෝ. එතකොට මේ අකුසල ස්කන්ධය තමන් කෙරෙහි හරි එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ හරි ඇති වුණා වූ අකුසල ධර්ම සමූහයක් වෙනවා නම් ඒක සමහර කෙනෙකුට මේ සේක්ෂේක හරි පුතඥයෙකුට මේ චේතෝපරිඥානෙ තියෙනවා නම් එහෙම නැත්නම් පෙරවිසු කඳපිලිවෙල බලද්දී ඔහු දකිනවා අතීතයේ මෙහෙම මේ ජාතිවල මේ වැරද්ද කළා කියලා දකිනවා තමන්ගේ පෙර ඒ ජීවිත බලද්දි. එතකොට පෙර ජීවිත බලන සිත ඇවිල්ලා මේ වෙලා ඒ වෙලාවේ ඔහුගේ කුසල සිතක් තියෙන. පෙර ජීවිත බලන්න බෑනේ. අකුසල සිතකින් ඒකට අභිඥාපාදක කුසල සිතක් අවශ්‍ය වෙනවා. එතකොට බලන්නේ අතීත අකුසලයේ ගැන. එතකොට මේවෙන් අපිට පේනවා මේ ඒ අවස්ථාවක පවා මේ ආත්මවාදයෙන් මිදිලා මේ අරමුණ සහ අරමුණ ප්‍රත්‍යෝස්සේ මේ වෙලාවේ සිතක් හට ගැනීමක මාත්‍රයක් තමයි මේ ජීවිතය ගත වෙන්නේ. මේ මම කරනවා, මම දකිනවා, මම අතීතයේ දකිනවා කියන මමත්ව මූලික සංකල්පය වෙනුවට මේ බුදුරන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සිතක් හට ගන්නවා ඒ අවස්ථාවක පවා අතීත දෙයක් අරමුණු වෙමින් කියලා. ඊට පස්සේ යථා කම්මූප ඥාන සනාගත ඥානස්සව අකුසල ධර්මයක් ඊළඟට මේ යථා කම්මූප ඥානය කියලා තියෙනවා. මේ සත්‍යෝ මේ කර්ම කළා මේ ප්‍රතිපාක ලබනවා, එහෙම නැත්නම් මේ තැන්වල උපදිනවා කියලා. එතකොට එතනටත් අරමුණ කරගත්තේ දැන් මෙතනදී අකුසලයක් නම් එහෙම අරමුණු කළේ යථා කම්මූප ඥානය කියන්නේ කුසලයක්. එතකොට කුසලයට අකුසලයේ අරමුණු වීමට උදාහරණයක් වාට එකපත් වෙනවා. අනාගතං සඥානස ඔව් අනාගතය ගැන යමක් දකිනකොට හරි ආකාරයෙන් සමහර බුදුරන් වහන්සේ දකිනවා. අපි කිය බුදුරන් වහන්සේ ගන්න බෑ මෙතනට සේක්ෂේක් හරි පුතක් ගණේ හිට වෙන්නේ. අපි හිතමු සේක්ෂේක් දකිනවා එයාගේ තියෙන අනාගතං සඥානේ තවත් පුද්ගලයෙක් ගැන. මෙයා මෙන්න මේ අකුසලයේ මේ තවත් ටික කාලෙකින් කරගන්නවා කියලා ඒකාන්තයෙන්. අන්න එතකොට ඔහුට අරමුණු වෙන්නේ වෙන කෙනෙකුගේ අකුසල ධර්මයක්. ඔහුගේ දැන් එහෙම නැත්නම් ඒ කර්මණු වීමේදී පවතින සිත කුසල සිත. ඒක අංක 468 ඒක විග්‍රහ වුණේ. ඊට පස්සේ පිටු අංක 45 යනවා අපි 409 කියන අංකයට. දෙවෙනි ඡේදයේ ඉඳලා අකුසල ධම්ම අභ්‍යකටස ධම්ම සාරම්මන පච්චේන පච්චේ. අකුසල ධර්මයක් අභ්‍යකට ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකට උදාහරණ තමයි අරහා පහීනේ කෙලෙසේ පච්චලෙක්කති. මේ පාලි කියද්දි දැන් මේ සිංහලෙන් මේවා තියෙන්නේ පයි මම හිතන්නේ දැන් බොහෝ දෙනෙක් දන්නෝ ඇති කියලා මට ඒක කියන්න බැරි වුණා. දැන් පහීනේ කෙලෙසේ කියලා මේවා ඇදෙනවා පාලියේදී. මේ ඕ ඒ කියන ප්‍රත්‍ය නැ ඕ ඒ කියන ප්‍රත්‍ය තමයි ඒ ස්වර තමයි තියෙන්නේ. මේ ඇලපිල්ල දාලා නැත්තේ වැරදීමකින් නෙමෙයි. මේ පාලියේ තියෙන විදිහ ඒවා ශබ්ද කරලා තමයි අපි කියවන්නේ. අරහ පහීනේ කෙලෙසේ පච්චවෙක්කති කියලා. එතකොට ඒ කියන්නේ රහතන් වහන්සේ ඊළඟ ඒක තේරුම් කරොත් රහතන් වහන්සේ ප්‍රහිනුවව කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරද්දී දැන් ඒ කියන්නේ ඒ වෙලාවේ තියෙන අභ්‍යකට සිතක් අරමුණු වුණේ අතීත කෙලෙස් තිබුණා වූ කෙලෙස්. එතකොට කියන්නේ අකුසල ධර්ම අකුසල ධර්මයක් අභ්‍යකට ධර්මයකට උදාහරණයක් මේ කියන්නේ. පුබ්බේ සමුදාචින්නේ කෙලෙසේ ජානන්ති පෙර නිතර නිතර හටගත්තා වූ තමන් කෙරෙහි හටගත්තා වූ කෙලෙස් දන්නවා. අකුසලං අනිච්චත දුක්ඛත අනත්තත විපස්සති. අකුසලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා. චේතෝ පරිඥානේන අකුසල චිත්ත සමංගිස චිත්තං ජානාති. අන්නයගේ සිත දනීමෙන් වුණින් අකුසල සිත්තුවිල්ලක නිමග්න වෙලා ඉන්න කෙනෙකුගේ සිත දැනගන්නවා. ඒතර මේ ඔක්කොම රහතන් වහන්සේ කෙරෙහි ඇතිවන උදාහරණ කීපයක් දක්වලා තියෙන්නේ. දැන් රහතන් වහන්සේගේ සිත ඕනම අවස්ථාවක එක එක ආකාරයේ සිත හටගත්තට ඒ හැම සිතක්ම අභ්‍යකටයි. මෙතන ඒ අභ්‍යකට වශයෙන් හටගන්න සිතකට අකුසලය කර්මණු වන අවස්ථාවකට උදාහරණ තමයි මේ දක්වලා තිබෙන්නේ. ඊට පස්සේ එනවා තව තුනක් අවසාන තුන. දැන් අභ්‍යකට මූලික වෙච්ච තුන එනවා. ඒකේ පළවෙනි 410 යටතේ කියන්නේ 45 පිටේ අවසාන ඡේදේ අභ්‍යකට ධම්මෝ අභ්‍යකටස ධම්මස ආරම්භන පච්චේන පච්චෝ. අභ්‍යකට ධර්මයක් අභ්‍යකට ධර්මයකට ආරම්භන ප්‍රත්‍යයෙන් උත්ප්‍රත්‍ය වෙනවා. ඒකට උදාහරණ තමයි අරහ චක්කුං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. දැන් මේ රහතන් වහන්සේ ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කන නහය දිව කය රූපය මේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ ස්පර්ශායතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරන අවස්ථාවක් මේකට උදාහරණ වෙනවා. මෙතෙන් තමයි මෙතන මේ මුලින්ම මේ රූප ගැන සඳහන් වෙන්නේ. මොකද රූප යන්නේ අභ්‍යකට කියන කොටසට. රූපය කියන එක කොහොමද කුසල අකුසලයක් නෙමෙයි, ඒවා රූප රූප නිසා. මානසික දෙයක් තමයි හැම විටම කුසල අකුසල බවට පත් වෙන්නේ. රූපමය දෙයක් කවදාවත් කුසල අකුසල බවට පත් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන අභ්‍යකට ධර්මයක් අභ්‍යකට එක ධර්මුණ වන අවස්ථාවකට උදාහරණයක් වෙන්නේ රහතන් වහන්සේගේ සිත අභ්‍යකටයි අරමුණු වෙලා තියෙන්නේ අභ්‍යකට කියන රූපේ. මම පෙර සඳහන් කළා ලෝකේ සියලුම ධර්ම මේ කුසල අකුසල අභ්‍යකටයට බෙදන්න පුළුවන් කියලා. ඒකෙදි මේ රූපමය සියලුම රූපාකාර ගොනු වෙන්නේ අභ්‍යකට කියන කොටට. එතකොට මෙතන චක්කුම් කියන්නේ අභ්‍යකට ධර්මයක්. අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ ඉපස්සති. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංපස්සන කරද්දී මේ ඒ විපස්සනා සිත තබ්බයකටයි රහතන් වහන්සේගේ නිසා ඒකට අරමුණු වුණේ ඇස කන දිව කය රූප ශබ්ද ගන්ධ රස ඔවගේ අභ්‍යකට ධර්මයක්. ඊට පස්සේ එනවා එතන ඒ කොටසෙන් පස්සේ 45 මේ අවසාන හරි ඡේදයේ අවසාන හරි විපාක අභ්‍යකටේ ක්‍රියා අභ්‍යකටේ කන්දේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ ඉපස්සති. කියන්නේ රහතන් වහන්සේ ගැනමයි මේ ඉන්නේ. විපාක සිතවිලි ගැන, කිරියා සිත් ගැන. ඒ කිරියා සිත් කියලා මෙතනදී මම පැහැදිලි කළේ නැහැ. ඔය දැන් ආවර්ජන සිත වගේ ඒවා කිරියා සිත් කියලා සඳහන් කරනවා. ඒක ගැන වැඩිදුර දැනගන්න ඉතින් අපි ධර්මයේ කදාරන්න වෙනවා. එහෙම නැත්නම් විපාක සිතවිලි ගැන දැන් ඔය චක්කු විඥානයක්, සෝත ගහන විඥානයක්, ඔය කාය විඥානයක් විපාක සිතවිලි කියලා හඳුන්වන්නේ. මේවා රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනකොට මේ 410 අංකෙට උදාහරණයක් තමයි මේ අභ්‍යකටයක්. ඒ විපාක සිත අනිවාර්යයෙන්ම අභ්‍යකටයි. ඒක කුසල අකුසල නෙමෙයි, කුසල එක අකුසල එක විපාක, ඒ කියන්නේ ඒකේ ඵලයක් හේතුඵලයක්. එතකොට ඒ අභ්‍යකට ධර්මයක් අභ්‍යකට ධර්මයකට උදාහරණ. දිබ්බෙන චක්කුණ රූපම් පස්සති. දිවස් ඇසින් රහතන් වහන්සේ ඈත තියෙන ඒ වර්ණ රූප දකින්නවනම් ඒ උන්වහන්සේගේ ඥානෙ ඒක කුසලයක් වගේ වුණාට ඒක අපි ගම්මුනේ අභ්‍යකට හැටියට. ඊට පස්සේ අරමුණු වෙන රූපය, ඒ රූපය ඇවිල්ලා යන්නේ අභ්‍යකට ධර්මයකට. දිබ්බාය සෝතු ධාතුය සද්දං සුණාති. දිව්‍ය සෝත ඥානෙන් සද්දේ අහනවා. චේතෝ පරිඥානේන විපාක අභ්‍යකට කිරියා අභ්‍යකට චිත්ත සමංගිස චිත්තං ජානන්ති. අන්නයිගේ සිත දැනීමේ නුවණින් විපාක අභ්‍යකට, එහෙම නැත්නම් කිරියා සිතක් විපාක සිතක් තියෙන කෙනෙකුගේ සිතක් දැනගන්න අවස්ථාවක් මේ 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 මාත්‍රකාවට උදාහරණ වෙනවා. 46 වෙනි පිටුවේ ළඟට රූපායතන චක්කු විඥානස්ස මේක අපි දැන් නිතර මේ සාමාන්‍ය සූත්‍ර පිටකයක් කතා වෙන තැනක් චක්කු විඥානයක් හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජිත චක්කු විඥානං කියන අවස්ථාවක රූපායතන චක්කු විඥානස ආරම්භන පච්චේන පච්චෝ. දැන් රූපායතන කියන්නේ වර්ණ රූපේ ගැන මේ කියන්නේ. ඒක නිසා චක්කු විඥානයක් හට ගන්නකොට මේ වර්ණ රූපේ අභ්‍යකට ධර්මයක්, චක්කු විඥානයත් අභ්‍යකට ධර්මයක්, ඒ කියන්නේ විපාක ගණයට යන්නේ එක. ඊට පස්සේ සද්දායතන සෝත විඥානස්ස. දැන් මේ මේ චක්කු සෝත ඒවා විපාක විඥාන කියලා කියන්නේ මේ කර්මයේ විපාක, කර්මයෙන්ම හට ගන්න කියන එක නෙමෙයි. අමතර දැනුමක් ඇටියට මේ සඳහන් කරන්නේ. නමුත් කර්මය අතීත කර්මයක්, ඒකේ හට ගැනීමට යම් ආකාරයක උදව්වක් කරා කියන එක. දැන් චක්කු විඥාන, සෝත විඥාන හට ගන්න තවත් නොයෙකුත් හේතු උපකාරක ධර්මයන් තියෙනවා. චක්කු විඥානයක් හට ගන්න ඇහැක් ඕනි. එතකොට ඊට පස්සේ තවත් නොයෙකුත් ප්‍රත්‍ය තියෙනවා. සහජාතව ඇතිවන හේතු ප්‍රත්‍ය, සහජාතව ඇතිවන හේතු ප්‍රත්‍ය නෙමෙයි, වෙනත් ප්‍රත්‍ය සම්බන්ධ වෙනවා. ඒක එක ප්‍රත්‍යක් තමයි අතීත කර්මයකින් එන ඒ උපකාරක වන මේ ප්‍රත්‍ය. ඒක නිසා අපි ඒ නමුත් සමහර සිතුවිලි සත්‍යයන් කෙරේ හටගන්නවා කිසිම ආකාරයක අතීත කර්මයක ඒ කර්ම විපාක වශයෙන් ඇතිවන උපකාරයක් නැතුව. එතකොට අර උපකාරයක් නැතුව හටගන්න සිතුවිලි වලට අපි කියනවා විපාක සිත් කියලා. උපකාරයක් නැතුව හටගන්න සිතුවිලි බෙදෙනවා කුසල සිත්, අකුසල සිත්, ක්‍රියා සිත් වශයෙන්. කියන්නේ කර්ම විපාක වශයෙන් උපකාරයක් නැතුව හටගන්න. එතකොට ඒ හැම එකක්ම මේ අදාළ අංකණයට උදාහරණ වෙනවා. රස ආයතන ජීව විඥාන, පොට්ටබ්බ ආයතන කාය විඥාන සහ ආරම්මන පච්චේන පච්චය. ඒ කියන්නේ රස කියන ස්වභාවය නිසා දිවේ සිතක් හට ගන්නවා නම් ජීව විඥානය, ස්පර්ශායතනේ නිසා කාය විඤ්ඤාණයක් හටගන්න. එහෙනම් කායේ දුක් හෝ සැප වේදනාවක් දැනෙන අවස්ථාවක අරමුණ ඇවිල්ලා ස්පර්ශායතනේ කියන රූපමය ස්වභාවයේ හටගත්තේ කාය විඤ්ඤාණය කියන විපාකසිත. එතකොට දෙකම අභ්‍යකට ධර්ම ගුණුවට යන්නේ. එතකොට මේක අභ්‍යකට ධර්මයක්. අභ්‍යකට ධර්මයකට අරමුණ වන අවස්ථාවක් වලට උදාහරණ. ඊටසේ අංක 411 වෙන පිටේ අවසාන ඡේදේ අභ්‍යකට ධම්ම කුසලස ධම්මස් ආරම්භන පච්චේන පච්චෝ. අභ්‍යකට ධර්මයක් කුසල ධර්මයකට ආරම්භණය වෙන අවස්ථාව. ඔව්. සෙක්කාවා පුතඥාවා චක්කුං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. සේක්ෂේකරි පුතඥේකරි ඇස. ඒ වගේම ඊළඟට දක්වන සෝතං ගහනං ජීව කන දිව කය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආයතන වගේ දාය රූපාකාර අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් විපස්සනා කරනවා නම් එහෙම මෙනෙහි කර ගන්නවා නම් සිහි වෙනවා නම් සේක්ෂේකුට පුතඥේකුට ඒක උදාහරණයක් වෙනවා. මොකටද? ඒ ඔක්කොම රූපාකාරනේ. එතකොට ඒවා අභ්‍යකටයි. එතකොට විපස්සනා කරන හින්දා ඒවා කුසල සිත. එතකොට ඒක අභ්‍යකට ධර්මයක්. කුසල සිතකට අරමුණු වන අවස්ථාවලට උදාහරණ. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. අර පෙර සඳහන් කළා රහතන් වහන්සේ මේ ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනකොට ඒක යන්නේ අභ්‍යකට ධර්මයකට අරමුණු වෙන අවස්ථාවකට. දැන් මෙතන සේක්ෂේකරි පුතඥේකරි ඒ ඇසම විපස්සනා කරන එක යන්නේ අභ්‍යකට ධර්මය කුසල ධර්මයකට අරමුණු වෙන අවස්ථාවකට උදාහරණ හැටියට. මොකද ඒ රහතන් වහන්සේගේ සිත අපි ඒ දක්ෂභාවයක් උනාට ඒක කුසල කියලා හඳුන්වන්නේ නැත්තේ ඒ සිතේ අනාගතේ ඒ සිත නිසා අනාගතේ විපාක දීමේ ශක්තියක් නැති නිසා. දැන් කුසල කියන අර්ථ දැක්වීමේ මූලික අදහස ඇවිල්ලා දක්ෂ කියන එක තිබ්බට කුසල කියන අදහස අභිධර්මය තුළ ඒ අර්ථ දැක්වීමේ මූලික න්‍යාය තමයි ඒකෙන් අනාගතයේ ඉෂ්ට විපාකයක් දෙනවා නම් ඒ යමක් ඉෂ්ට විපාකයක් ඇති කරන්න උපකාරයක් කරනවා නම් ඒ උපකාරය කරන ධර්මතාවය තමයි කුසල ලෙස හඳුන්වන්නේ. ඒතර රහතන් වහන්සේගේ සිතේ අනාගතයේ ඒ වගේ ඉෂ්ට විපාකයක් කිරීමේ ශක්තියක් නැහැ. ඒ සිතුවිලි ධාරා පැවැත්වීමේදී වෙන වෙන උපකාරක ධර්මයෝ තියෙනවා ඒ සිත නිසා. නමුත් කර්ම විපාක වශයෙන් ඉෂ්ට විපාකයක් දීමේ ශක්තියක් ඒ දැන් ඇතිවන කුසල වගේ ඇතිවන ඒවට අපි කියන්නේ ක්‍රියාසිත කියලා ඒවට නැහැ. ඒතකොට රහතන් වහන්සේට විපාක සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අතීතේ රහත් වෙන්න ඉස්සෙල්ලා කවදා හරි කරපු සංසාරයේ කරපු කුසල අකුසල කර්මවල උපකාරයෙන් තමයි දැන් රහතන් වහන්සේට විපාක සිත් කියන ඒවා ඇති වෙන්නේ. මේකයි. ඒක තේරුම් ගන්න ඕනි. එතකොට මෙතන අනිත් කාරණේ තමයි වැදගත්ම කාරණේ. මේ සේක්ෂේකරි පුතඥේකරි මේ ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම විපස්සනා කරන එකයි රහතන් වහන්සේ විපස්සනා කරන එකයි මා පසුවත් මෙතන පොතේ සඳහන් කරනවා. එහෙම ලොකු වෙනසක් ඇටියට දක්වලා නැහැ. දෙපිරිසිටම දක්වලා තියෙන චක්කුම් කියලා අපි හිතනවා වගේ මේ චක්කු ප්‍රසාදයක් ගැන අරමුණු කළා. පරමාර්ථ වශයෙන් මොකක් හරි සිවුම් රූපයක් දැනගෙන මේ පෘතග්ජනයත් මේ අසානිත ලෙස විදර්ශනා කරනවා තියෙන මෙතන. පෘතග්ජනයා චක්කුව දකින්න රහතන් වහන්සේ චක්කු ප්‍රසාදයක් අරමුණු කරනවා කියලා එහෙම දේවල් දක්වලා නැහැ මේ විපස්සනා කිරීම පස්සේ. මොකද මේ වගේ වැරදි මතයක් අභිධර්මයේ ලෙසින් තියෙනවා. මේ පරමාර්ථ කියලා අර පොඩි දේවල් කියලා ගත්තා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. මේ අමුතු ඇහැ කියලා කිව්වහම ලෝකේ නැති තර්ක මිනිසු තුල තියෙනවා. මේ අපිට පේන මස් ඇස නෙමෙයි මොකක් මේ තියෙන චක්කු ප්‍රසාද කියලා කතා අරගෙන කන කිව්වහමත් එහෙම අරගෙන. එතකොට එන පටල ඇවිල්ලක විදර්ශනා අනිත් මෙනෙහි කරන්න සම්පූර්ණයෙන්ම වළක්වන පටල ඇවිලි ගොඩාක් ඇති කරලා තියෙනවා. ඉතින් බුදුරන් වහන්සේ යමක් ඒ කාලේ මිනිස්සු ඇහැ කියලා භාවිතා කරපු දෙයටයි බුදුරන් වහන්සේ ඇහැ කියලා භාවිතා කළේ. බුදුරන් වහන්සේ මිනිසුන්ට මේ මිනිස්සු අත් නොදකින දෙයක් යම් වචනයක් කියනවනම් බොහෝ විට බුදුරන් වහන්සේ ඒක අනුපූර ප්‍රතිපදාවකින් දක්වනවා. දැන් සමහර කෙනෙක් අපි හිතමු ධාන මට්ටමට එළඹිලා නැහැ කවදාවත්. එතකොට එයා ඉදිරියේ බුදුරන් වහන්සේ ඔහුට ධාන ගැන කියන්නේ නැහැ. එතකොට අපිට සූත්‍රවල පේනවා එහෙම කෙනෙක් ආවහම බුදුරන් වහන්සේ යාට අනුපූර්වෙන් කියනවා මෙන්න මෙහෙමයි සීලය කියන්නේ. මෙන්න මෙහෙම සීලය සමාදන් වෙලා භික්ෂුවක් ගත කරනවා. ඔය දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මෙනිව මේ ආකාරයේ දිස්සෙනවා. ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික කියලා ඔහු ඉන්ද්‍රිය සංවරය කරලා අවසානයේ ඔහු කාමයන්ගෙන් වෙන්ව ඒ ධාන මට්ටම් වලට එළඹෙනවා කියලා ප්‍රතිපදාවක් වශයෙන් පෙන්නනවා. එතකොට අර ධානයක් ගැන පිඳපු නැති කෙනාට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. මොකද ඒ පිළිවෙලක් තියෙනවා ඔහු දැන් ඉන්න තැන ඉඳලා ක්‍රමයෙන් ගැඹුරට දේශනා කළා. ධානයක් දන්න කෙනෙක්ට බුදුරන් වහන්සේට එහෙම කියන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ අපි කතා කරන මේ ඇස වෙන එකක් නම් අනිත්‍ය ලෙස දකින්න ඕනේ වෙන එකක් නම් බුදුරන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒ අභිධර්මයේ තොල හරි එහෙම මහා කරුණාවෙන් ඒක මෙන්න මේකයි මා විසින් අනිත්‍ය ලෙස දැකිය යුතු ඇස කියලා අපිට පැහැදිලිව දේශනා කළ යුතු වෙනවා. එහෙම කරලා නැත්තේ එහෙම විප්‍රකාරයක් අවශ්‍ය නැති නිසා. මේක අපි ප්‍රශ්නයක් කරගත යුතු නෑ. මාස් ඇසද මාස් කනද මොකක්ද කියලා සාමාන්‍ය මිනිස්සු ඇස කියලා යම් ධර්මයක් ගන්නෙ පෙනීම සඳහා උපකාර වෙන චක්කු විඥානයක් ඇති කරවන අන්ධයෙක් නොවන කියන එකයි සරලව ගත්තොත් යම් රූපාකාරයක් අපි කෙරෙහි තියෙනවා පෙනීම ගැනලා දෙන. ඒ කියන්නේ චක්කු විඥානයක් ඇති කරලා දෙන. එතකොට ඒක නැති වුණොත් පෙනීම නැති වෙනවා අන්ධයෙක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ රූපේ අනිත්‍යතාවය අපි විසින් මෙනෙහි කරගත යුතු වන්නේ හේතුල කලකිරීම පිණිස ධර්මයේ හේතු වෙන. ඊළඟට මෙතන විපාක මේ 411 ඡේදයේ අවසාන කොටසේ විපාකාභ්‍යකතේ ක්‍රියාභ්‍යකතේ කන්දේ අනිච්චතව දුක්ඛතව අනත්තෝ විපස්සන්ති. ඔව් විපාක අභ්‍යකත ක්‍රියාභ්‍යකත ස්කන්ධ ඒවා ඔක්කොම අභ්‍යංගත ධර්මයන්. ඒවා යමෙක් විපස්සනා කරනවා නම් ඒ කියන්නේ ශේක්ෂය කරපු තඥණේ කරේ විපස්සනා කරනවා නම් ඒ විපස්සනා සිත කුසල ධර්මයක්. එතකොට මේක අභ්‍යකට ධර්මයක් කුසලයකට අරමුණු වීමට උදාහරණ බවට පත් වෙනවා. ඊළඟට පැහැදිලි ඇති දිබ්බ චක්කු ඥානෙන් රූපයක් දැකීම, දිබ්බ සෝත ඥානෙන් සද්දයක් ඇසීම, චේතෝ පරිඥානෙන් විපාක අභ්‍යකට ක්‍රියා අභ්‍යකට චිත්ත සමංගිස චිත්තය දැන ගැනීම. මේ ඔක්කොම මේ ශේක්ෂාහ පුතඥය සඳහා මේ කියලා තියෙන්නේ. දැන් අංක 412 යටතේ මේ අවසාන එක අභ්‍යකට ධම්ම අකුසලස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. අභ්‍යකට ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමකට උදාහරණ. චක්කුන් අසාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ උපජ්ජති දික්ටි උපජ්ජති විචිකිච්ඡා උපජ්ජති උද්දච්ඡං උපජ්ජති දෝමනසං උපජ්ජති. ඇස ආස්වාදය කරනවා නම් යමෙක් අභිනන්දන එක ගැන මානවයෙන් සතුටු වෙනවා නම් රාගයක් උපදිනවා නම් ඇස ගැන නිත්‍ය දෘෂ්ටියක් උපදිනවා නම් කියන්නේ ඇස මගේ මමයේ මගේ කියලා ඇස ගැන විචිකිච්ඡාවක් උපදිනවා නම් ඔන්න ඇස මේකද ඇස අනෙකක්ද ඇස සිවුමසක් තියෙනවද මේක නෙමෙයිද ඇස ඔය වගේ සැක උපදිනවා නම් ඔන්න ඊට පස්සේ ඇස ගැන එහෙම ඒ වගේ සැකෙපටි ඉපදි සිත උද්දච්චයට යනවා නම් ඇස ගැන කලකිරෙනවා නම් කලකිරෙනවා කියන්නේ මේ විපස්සනා වශයෙන් නෙමෙයි තමයි අන්ධ පුද්ගලයෙකුට ඇස ගැන හිතිලා හොඳට මට පෙනීම තිබ්බ එහෙම නැත්නම් වයස් ගත කෙනෙකුට ඇස ගැන හිතිලා දුම්නසක් උපදින්න පුළුවන්. එතකොට අරමුණු වුණේ ඇස අර අකුසල ධර්මතා හටගත්තේ ඒ අරමුණු වෙච්ච ඇස අරමුණු ඇස්සේ. ඒක අභ්‍යකට ධර්මයක් අකුසල ධර්මයකට උදාහරණ. දැන් ඇස මම මගේ කියලා අරමුණු වෙනකොට මේ ඇස මගේ අනිත් අයට වඩා හොඳට පේනවා කියලා හිතනකොට ඔන්න මාන්නය. එතකොට මේ මාන්නයට අරමුණු වුණේ මානසහගත සිතට ඇස. එතකොට ඇස කියන්නේ අභ්‍යකටයි මාන්නය කියන්නේ අකුසලයක්. එහෙම නැත්නම් මගේ ඇස මගේ ආත්මය කියලා අපි හිතමු. ඔය දැන් දෙවියෙකුට වගේ හිතන්න පුළුවන්. ඒගොල්ලන්ට බොහොම තියුණු තීක්ෂණ ඇස් තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ ඇස සමහර දෙවියන් අනුව එක එක විවිධත්වය තියෙනවා. එතකොට මේ දෙවියන්ට හිතන්න පුළුවන් මේ වගේ ශ්‍රේෂ්ඨ ඇසක් තියෙන්නේ බොහෝ දුර පේනන අති සියුම් දේවල් පේන ඇසක් තියෙන්නේ මගේ මේක මගේ ආත්මය කියලා හිතන්න පුළුවන්. එතකොට ඒක ඇස ආරම්භය දෘෂ්ටියක් උපදින අවස්ථාවකට උදාහරණයක්. එතකොට ඒක ඇස ආරම්භය අකුසලයක් උපදින අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වගේම අනෙක් උදාහරණ දක්වලා තියෙනවා සෝතයට ගානයට ජීවයට කියන්නේ කන්නට නහයට දිවට කය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආයතන අරමුණු කළත් ඒ විදිහටම අකුසල ධර්ම උපදින්නට පුළුවන්. වත්තුම් ඔව් මේක එක තැනක මං හිතන්නේ මට විස්තර කරන්න බැරි වුණා මේ වත්තුම් කියලා මෙතන මේ අදහස් කරනවා. මේ 412 මේ දෙවනි ඡේදෙ මේ ඉන්නේ. ඒ කියන්නේ ගන්ධේ රසේ පොට්ටබ්බේට පස්සේ තිත් ටිකක් තියෙන වත්තුම් කියන වත්තුම් කියලා අදහස් කරන්නේ මේ මනෝ විඥානේ ඇති වෙන්න සත්වෙකුගේ උපකාර වෙන රූප ස්වභාවයක් තියෙනවා. දැන් චක්කු විඥාන සෝත විඥාන ඇති වෙන්න නිස්රය වෙන පදනම වෙන රූපය තමයි ඇස කන දිව වගේ ඒ ඉන්ද්‍රිය රූප. ඒ වගේ මනෝ විඥාන අවස්ථාවකදී ඒ චක්කු විඥාන සෝත විඥාන නොවන අවස්ථාවකදී ඒ කියන්නේ මනෝ විඥාන අවස්ථාවකදී ඒ සිත ඇති වෙන්න බලපාන රූපමය ස්වභාවයක් තියෙනවා. ඒ මනුස්සයෙකුගේ වෙනත් එහෙම නැත්නම් වෙනත් තිරසනකින් වේවා දිවිගුගේ තේමයි. ඒකට අපි කියනවා වත්තුම් කියලා. සමහර ටික තවත් විශේෂණ කරලා හදේ වත්තුම් කියනවා. හදේ කියලා පාලිය කියනවා සිතට. සිතට වස්තු වන බැවින් හදේ වත්තු කියලා කියනවා. මේක සමහර වැරදිට අර්ථකථනය කරනවා මේ අපේ හෘදේ වස්තුව කියලා. නමුත් ඒ අර්ථයෙන් නෙමෙයි. ඒකට හෘදේ වස්තු කියන්නේ සිතට වස්තු වන බැවින් හදේ කියන වචනේ සිතට යොදන නිසා හෘදේට වස්තු කියන එකට බැවින් හදේ වස්තු රූපය කියලා මේකට කියනවා. ඒතර මේක පාලියේ සඳහනක් නැහැ. මේක හෘදේද මොළේද කොහෙද කියලා සමහර පසුකාලීනව මේක හෘදේ කියලා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් නමුත් අපිට දැනට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන අපි ගත යුතු වන්නේ යම් රූපයක් මේ මන ආයතනයේට හට ගැනීමට උපකාර වෙනවද ඒකත් අනිත්‍යයි කියලා දැන් අපි ඒක දන්නවා. හැබැයි ඒක කකුල් වල අතපය නෙමෙයි කියලා. මොකද කකුල කැපුව මිනිහෙකුටත් සිතුවිලි ඇති වෙනවා, අත් කැපුව මිනිහෙකුටත් සිතුවිලි දෙනවා, කන් වල නායේ ඒව හැමේ නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක නිශ්චිතව මෙතන මෙතනයි කියලා කියන්න බෑ. සමහර විට ඒක විචලනය වෙන තැන්තැන්වල වෙනස් වෙන රූපයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක හෘදය ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන කර්මජ රූපයක් වෙන්න පුළුවන්. හෘදයම කියලා කියන්නත් බැරි. දැන් සමහර මිනිස්සුන්ගේ අපිට ගන්නවා මේ දැන් කාලේ හෘදය අයින් කරලා කෘතිමව ලේදීලා මිනිස්සු ජීවත් කරන අවස්ථා තියෙනවා. එතකොට ඔය දැන් අපි අත්දකින හෘදය බොහෝ විට ඒ වස්තු රූපෙන් නෙමෙයි කියලා ඒ නිසා අපිට කියන්න පුළුවන්. සමහර විට ඒ හෘදයේ තියෙන තන ආශ්‍රිතවම තියෙන කර්මජ වශයෙන් පිහිටලා තියෙන සියුම් රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මොලේ ආශ්‍රිතව ඒ අවස්ථාවේ තැන් තැන්වල මනෝවිඥානයේ හටගන්න උපකාර වෙන මොලේ ප්‍රදේශයේ තියෙන රූපයක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් වුණත් අපිට වැදගත් වෙන්නේ විදර්ශනාවට මේ යම් රූප අපේ කය සම්පූර්ණයෙන්ම බිඳෙද්දී මේ ඔය මොලේ වේවා හෘදේ වේවා සියලු රූප අනිත්‍ය. එතකොට අර මනෝවිඥාණයට යම් උපකාරක රූපාකාරයක් තියෙනවද ඒක අනිත්‍යයි කියලා. අන්න ඒක ඒ උපකාරක රූපේ නැති වෙන හින්දා තමයි මිනිහෙක් මැරෙනවා කියන එක ඇත්තටම වෙන්නේ. එතකොට සතෙක් මැරෙනවා කියන එක වෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා අභ්‍යාකත ධර්මයක් රූපී ධර්මයක් නිසා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස විපස්සනා කරනවා එක නෙමෙයි. මම මෙතන කියන්නේ මේ අකුසල ධර්මයකට. ඒ කියන්නේ ඒක යමෙක් ආස්වාදේ කරනවා නම් ඒක ගැන දෘෂ්ටියක් සැකයක් උපදිනවා නම් ඒක ගැන උද්දච්චයක් දෝනසක් උපදිනවා නම් ඒක වගේම අර ඊළඟට දක්වන විපාක අභ්‍යාකතේ ක්‍රියා අභ්‍යාකතේ කන්දේ ඒ කියන්නේ ඒ ස්කන්ධ ගැන තාස්වාදයේ අභිනන්දනය කරනවා නම් මේ මාතෘකාවට උදාහරණ බවට තමයි පත් වෙන්නේ. ඉතින් 47 වෙනි පිටේ අවසාන භාගයේ ඊළඟට යන අවසන් ඡේදයේ කුසල අකුසල අභ්‍යාකත ලෙස සීලු නාම රූප ධර්ම බෙදී හැක ස්පර් සඳහන් කළා. මේ ටික සඳහන් කරන්නේ එදුන. එතකොට 48 වෙනි පිටුවට ගියොත් ඒ ටික ඇත්තටම අපි මේ පැහැදිලි කිරීම තුළ මේ පෙර පිටුවල පැහැදිලි කිරීම තුළ මේ බොහෝ කරුණු විස්තර කරන්නට යෙදුණා. ඔව් මේ සිත් කුසල කුසල ධර්මයන් මේ අරුමුණුස්සේ හට ගන්න ආකාරය ගැන මේ ඇයි මේ බුරන්හන්සේ මේ විස්තර කරලා දුන්නේ කියලා තමයි මේ 48 මේ අවසාන ඡේදයේ මුලින් දක්වලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම ඇත්තටම අපි මේ පිටු තුළ පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ කුසල දැන් ගැටලුවක් වෙන්න පුළුවන්. යමකට කුසලයක් කොහොමද අකුසලයක් නිසා හටගන්නේ කියලා. නමුත් ඒ ආරම්භන වශයෙන් ඒක සලකා ගත්තාම මේ ගැටලුව වෙන්නේ. තව කාරණයක් තමයි බොහෝ අය දැන් සමහරට ඔය අනුපාණ කියද්දී අපි දැකලා තියෙනවා කුසල අරමුණක සිත නිතර පවත්වන්න වගේ වචනේ යොදන. ඕනේ අදහස් කරන කුසල අරමුණක සිත පවත්වන්න කිව්වහම ඒ කුසලයක් තමයි සිතේ තියෙන්නේ කියලා. සමහරට ඒක කියන්නේ වෙනත් අර්ථයකින්. නමුත් ඒක අභිධර්මයට අනුව ඒ වචන භාවිත කළ යුතු අර්ථය නෙමෙයි කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති. කුසල අරමුණක සිත පැවැත්වුවා කියන එකෙන් ඒ පවත්වන සිත කුසලයක්ද අකුසලයක්ද අභ්‍යකටයක්ද කියලා තීරණය වෙන්නේ නැහැ. එතකොට ඒ අරමුණ දෙස බලන ආකාරය, ඒක ගැන නුවණින් සිහි කරන ආකාරය ගැන, ඒක ගැන ලෝභයද ද්වේෂයද තියෙන, එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් විපස්සනා කරනවද, එහෙම නැත්නම් නික්ලේශී බවද තියෙන්නේ කියන එක මත තමයි කුසල අකුසල බව තීරණය වෙන්නේ. අරමුණ මත නෙමෙයි. එතකොට නමුත් අරමුණේ අරමුණ කෝණි වෙනවා කුසල අකුසල සිතක් හටගන්නට. එතකොට කුසලයකට අකුසලයක් අරමුණු වෙනවා කියලා අපි අදහස් කරන්නේ ඒ එකම මොහොතේ තියෙන ධර්මතා දෙක නෙමෙයි. මේ පුද්ගලයෙක් වෙන පුද්ගලයෙකුගේ අරමුණු කරනකොට එකම මොහොතේ ඒක අදහස් වෙන්න පුළුවන්. නමුත් තම సంతාණයෙම කුසලයක් අකුසලයකට අරමුණු වෙනවා කියන්නේ පෙරපසු වශයෙන් වන සිද්ධිය. එකම කාලය තුළ නෙමෙයි. චේතපරිඥානයේ වගේ අවස්ථාවක නම් එකම මොහොතේ එක්කෙනෙක්ගේ කුසල සිතක් තියෙන විට වෙන කෙනෙක්ගේ අකුසල දෙයක් අරමුණු කිරීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ යන 49 වෙනි පිටුවට මේ ටිකත් ඔක්කොම මේ පැහැදිලි කරන්නට යදුන මේ අවසාන ඡේදයට ගියොත් මෙම ඡේද කීපය හැදෑරීමෙන් පරමාණුවාදයෙන් පමණක් නො විඥානවාදයෙන් ද මිදිය හැක. පරමාණුවාදයෙන් මිදෙනවා කියලා මම අදහස් කළේ දැන් මේ අසකන කියලා අමුතු දේවල් දැක දැක පරමාණුවගේ දේවල් දැක දැක විපස්සනා කරනවා කියලා කතාවක් මේ ඡේදවල පෙන්නලා නැහැ. සේකෑ පුතග්ජනයයි රහතන් වහන්සේ ඔක්කොම එකම ඇස කියන වචනේ දාලා තමයි විපස්සනාව දක්කලා තියෙන්නේ. ඊට පස්සේ විඥානවාදයට අනුව රූප සැබෑවටම නැත. සිතේ මැවීමක් පමණේ කියන එකත් මේ තුල බොරු වෙනවා. මොකද මේ දැන් සැබෑවටම නැත්තම් සිතේ මැවීමක් නම් ඒ මැවීම සියල්ල මික්මූ කෙනා තමයි රහතන් වහන්සේ. එන රහතන් වහන්සේට තවදුරටත් ඔය රූපාකාර අරමුණු වීමක් නොමැති වෙන්න ඕන. නමුත් රහතන් වහන්සේ මේ ඇස කන වගේ රූප අරමුණු කරගෙන ඒවා අනිත්‍ය දුක්ඛ වශයෙන් විපස්සනා කරනවා කියලා පဋාණ පාළිය පැහැදිලිව සඳහන් වෙනවා. රහත් වුණාට පස්සේ මේ මැවීම ඉවත් වෙනවා නම් උන්වහන්සේට ඒව අරමුණු වෙන්නේත් නැහැ. ඊළඟට ඒවා විපස්සනා කරන්න දෙයක්වත් නැති බවට තමයි පත් වෙන්න ඕනේ. ඉතින් ඒක ඒ මේවා රූප නැහැ කියලා කියන්නේ විඥානවාදයට ඒක පසුව මේ කෘතිය සඳහන් වෙනවා. මේවා රූප කියලා අපිට අදහස් වෙන්නේ බොරු කියලා. ඉතින් ඒක ඇත්තටම විපල්ලාසය පිළිබඳ කාරණයක් මිසක් මේ රූප නැති ඇති බව කියන්නේ ඒක කාරණයක් නෙමෙයි. ඉතින් ඒක නිසයි මේ දක්වේ විඥානවාදයෙන් පරමාණුවාදයෙන් දෙකෙන්ම බෙදෙන හරිම වැදගත් වෙනවා මේ පဋාණ පාළියේ තියෙන මේ කොටස් ටික හැදෑරීම. එතකොට මේක මේ ටික පැහැදිලි කරන්න වෙන 49 වෙනි පිටුව. එතකොට මේ දක්වා පැහැදිලි කරන්නට යෙදුනේ පරමාණුවාදයේ කොටස මාතෘකාව ඉදලා, ඒ කියන්නේ පිටු අංක 40 මැද භාගයේ ඉඳලා පිටු අංක 49 අවසානයේ දක්වා අභිධර්මයෙන් වන අභිධර්ම කෘතියේ එන කොටස් පිටු පැහැදිලි කිරීම වශයෙන් තෙරුවන් සරණයි.